සියලු සත්වයන්ට අනන්ත වූ සංසාරික දුකෙන් නිදහස් වීම දේශනා ඒ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කොට වදාළ දඹදිව තලයේ මධ්‍ය දේශයේ ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ අභියස දසබිම්බරක් මාර සෙනග පරදම ඒ උතුම් සම්බුද්ධා ලෝකයට පත් වූ මාගෙන් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිවිසෝ මහරහතන් සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ
සරණං ගුරුමේ සරණං වරං
ඒතේන සච්ච වච්චේන පුතුමේ ජය මංගලම් නත්ති මේ සරණං මඤ්ඤං නමෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන පුතුමේ ජය මංගලම් නත්ති මේ සරණං මඤ්ඤං සම්බෝ ඒතේන සච්ච වච්චේන බෝධි මේ ජය මුනිස්ස සෝමිනුවේ අවෝසිමාරස්ස පරාජිතෝසේ සුභෝසයුම් දේවතනාසන්නා ඒතේන සච්චේන භවතු සම්ප මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් ගුණාවේන සදා සිද්ධි භවන්තු මේ සබ්බ ධම්මාන් ගුණාවේන සදා සිද්ධි සබ්බ සංඝාන් ගුණාවේන සදා සිද්ධි භවන්තු
දුරකථනය නියඳ කරගෙන සමසොප්ව වන අහන්න ඉදහදා ගන්න සැහැල්ලුවෙන් සතුටෙන් හිත පුරවා ගන්න හිත සැහැල්ලු කරගන්න ටික වෙලා දෙදහස් දාහත වසරේ අටවැනි මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන ඇඹිලිපිටියේ ආනන්ද හාමුදුරුවන්ගේ උපන්දිනය දවස හැමිලිමිටි ආනන්ද හාමුදුරුවන්ගේ උපන්දිනය දවස මම පාවිච්චි කරන වාහනේ ලැබුච්ච දවස යතාහි අංග සම්භාරා බෝති සබ්දු රතෝ ඉති අංග සම්භාරයක් එකතු වුණාම රතේ කියන ශබ්දේ එනවා ඒවම් බන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුතිය ඒ වගේම බන්ධනේ වෙච්ච සැකසෙච්ච ධර්මතාවයක් නිසා තමයි සත්වයා කියන නාමය ලැබිලා තියෙන්නේ. ඉතින් රතේ නේද? රතේ තමයි. ඉතින් අපි මුලින්ම අපිට මේ සිසිලස නිවහන සම්සුන් භාවනා කරන්න මේ මෙඳුර සාදා පූජා කරපු පින්වත් චන්දන දිසේරා මැතිතුමාට පින් දෙමින් ආගය කරමින්, ඒ වගේම ශාන්තිලේ දිසේරා මැතිතුමා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් ඒ දෙපාංශ වේම සමුගත් මෞර්යයන් දෙපළට සසර සැනසීම පිණිස වේවා කියන කල්පනාවෙන්, ඒ වගේම නන්න අයුරින් අපට සියලු කර්තව්‍යයන් නිසා සහයෝගය ලබන පින්වතුන් සියලු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරමින් අපි වැඩසටහන ආරම්භ කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථයක් අද ඉදන් කරනවා උපන්දිනේ. හොඳයි නේද? හොඳයි, සාධනාවක් පවත්වන්න ඕම හොඳයි. මේ ග්‍රන්ථය පිළිබඳව කොච්චි කතාවක් කියන්න, මේක තමයි ආනන්ද හාමුදුරු මුලින්ම ලියපු පොත. 2000 වසරේ පොඩි පොත් පුංචක් හැලියට පිටු 67. ස්වාමීන් වහන්සේගෙන් පින්නතුන්ට ගිහි ජීවිතේ හදාගන්න ස්වාමි භාර්යා දරුවන් පුරන් අතර ජීවත් වෙන විදිය, ආර්ථික සංවර්ධනය, කලමනාකරණය, බුදුදහම අනුව පැවැත්ම කොහොමද කරන්න ඕන කියලා හඳුරාගන්නේ වැඩි අනුශාසනා කෙරෙන්නේ නැති නිසා අපි හිතුවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අපේ ගිහි පැවැත්මට ගොඩාක් ලං වෙන පොත. හැබැයි මේක අපේ පරමාර්ථ මග යන අය නිසා පරමාර්ථ කරුණු අපි තව ටිකක් ඇතුළත් කරලා මේක හැදුවා, නැත්තම් ආපෝ මේක සම්මුති පොතක් නේ කියයි. ඒ නිසා පරමාර්ථ දේවලුත් ගැප් කරලා හැදුවා. ඉතින් මේක පිටපතක් තිබුණේ නැහැ ලංකාවේ, තිබෙන්නේ මම කරපු පොත ඔයා ගන්න බැරි වුණා. ඉතින් ගියපාර ඕස්ට්‍රේලියාවට වැඩම ලාවේ 2015 අවුරුදු වැඩම කරේ. 15 වැඩම කරපු වෙලාවේ එහි අපේ පින්වත් පවුලා බෞද්ධ පින්තුන් නිසා එන්ටොට දීපු වෙලාවක මේගොල්ලෝ මේක රැකගෙන ගිහිල්ලා එහෙ තියාගෙන ඉන්නවා මේක කියෝමි. ඉතින් මට මේ පොත දීලාම ආසරාට මේ පොත මතකද කියලා මං කිව්වා, අනේ මේ පිටපතක් මම හෙව්වා හැමතැනම හොයාගන්න බැරි වුණා, මේක හරි වටිනවා, මට මේක ෆොටෝ කොපි කරලා එවන්න කියලා. ඉතින් ඒ පොත තමයි මේ ජීවිතයට අරුතක් කියන්නේ මුද්‍රණය කරන්නේ. ඉතින් මේ වෙනුවෙන් අපිට විශාල දායකත්වයක් දක්වලා කටයුතු කරන්න මුද්‍රණයට මේ පින්වතුන් මෙහෙම සමාන කරනවා. ඒ පින්වතුන්ගේ අනුමෝදනාව පූජ්‍ය ඇමිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන ශාසනික මෙහෙවරට දායක වීමේ උදාර චින්තනාව කර දැඩිව රත්තන පිටියේ වදිච්චිව සිට මීට වසර දෙකකට පෙර අපාන්තරින් සමුගත් එච්.එම්. ගුණතිලක පියාණන් ගේ ඒ වගේම පරලෝක සපත් සියලුම ඥාති මිත්‍රාදීන්ගේ භවගමන සුගතිගාමීව එම භවයන් පූර්ණව නිදහස් කරගන්නට, ජීවිත අවබෝධය කරගන්නට අවකාශය ලැබේවායි යන පුණ්‍යානුමෝදනා කිරීමට, සුජීවත්ව සිටින මෑණියන් වන චාර්ලස් අල්විස් පින්වත් නැතිනියට හා උෂා නැතේලා යන දරුවන්ට සෙත් පැතීමට, මෙම ධර්ම පුස්තකය පරිශීලනය කරන ඔබ සමගේ සිත් සුවපත් වී ධර්ම අවබෝධය ලැබීමට මඟ සැලසීවා යන අදිටනින් මෙම ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර කරුණාවෙන් ඔබ අතටපත් කරන්නෙමු. දායකත්වයේ ගුණ දෙනක පවුලේ දෝදරු පිරිස තේයන්ගේ දායකත්වයේ වගේම සහයෝගය පොත ඉදිරි කිරීමට ලබා දුන්නා ඒ ගුණතිලක පවුලේ පින්තුන්ගේ සියලු සම්ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා කියලා අපි ඉතින් මේ පොත පුංචි පහේ කෙනෙකුට නෙමෙයි මම පොඩි පොතක් හැටියට මුද්‍රණය කරන මුලින්ම පිළිගන්නේ ජනාධිපතිටත් වඩා ලොකු කෙනෙකුට නේද සමාන පොත් මේ ජනාධිපතිටනේ පුළුවන් මට ජනාධිපතිටත් වඩා ලොකු කෙනෙක් ඇත්තටම රට කෙනෙක් ජනාධිපතිවරුත් වදින ගරු කරන උත්තරීතර මඩියේ පඤ්ඤා සීයනායක ස්වාමීන් වහන්සේට බලයි තේ මුල්ම පිටවත පොන්චි හාමුදුරු කෙනෙක් වගේ උත්සවශ්‍රීයේ නෙවෙයි ළඟට ගිහිල්ලා පොඩි හාමුදුරු කෙනෙක් හැරීට මම පූජා කරා බොහොම හොඳයි වැඩිපුර පොත්ලේ යන්න ඕන වැඩිපුර ධර්මයේ කියන්න ඕන බොහොම හොඳයි තව ලියන්න පොත් ඕන තව ලියන්න කියලා හාමුදුරු ගොඩාක් පයසයි අපවත් වෙන්න ඔබ ළඟට වගේ ඉන්නේ ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදය මුලින්ම ලැබුණා මේ පිටපතක් නැතුව තිබෙන පිටපතක් ලැබිලා සවස් සැකසන අද දිනේ මේ පොත පින්නතුන් අතරපත් කිරීමට ලැබීම සන්තෝෂයක්. ඉතින් මම මේක පිළිගැන්වීමක් හැටියට නෙවෙයි පිළිගැන්වීමක් හැටියට මුලින්ම අපි හැමෝටම ආශිර්වාදයක් කටයුතු කරන අම්මා කෙනෙක් වගේ අපි සියලු දෙනාටම ආශිර්වාදයක් වන පින්වත් අපේ ශාමලේ තිසේන වැතිරේට මේක දෙන්න මම කල්පනා කරා. ඒක ඇයිල මේ ලබා ගන්න මගේ බලාපොරොත්තුව මගේ ග්‍රාන්ත මිලියන ගාන කොහොමාරි ලෝකෙ පුරා රට පුරා ලබා දෙන්න කියන ඒ අනිෂ්ඨානෙ සාදරයෙන් දරස අපි අවසන සියලු පින්තුන්ට මේ පොතක් හම්බුරෙන් ගන්න ලබා ගන්න පුළුවන්. ධර්මය අහන්න ඕන පින්නතුනි හරියන සැහැල්ලුවෙන් කොච්චර සැහැල්ලුවෙන්ද එක පවුලක එක පිරිසක් වගේ සැහැල්ලුවෙන් අහන්න ඕන හරි විවෘතව අහන්න ඕන හරි සැහැල්ලුවෙන් අහන්න ඕන එවිට තමයි අපිට සත්‍ය තේරුම් කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒක පැහැදිලි නේද පින්නතුනි? දැන් හැමෝම සැහැල්ලුවෙන් නැති කියලා හිතනවා. අපි නිවසක වාසය කරනකොට නිවසේ ඉන්න සියලු දෙනා විශ්වාසවන්තණී අය වුණාම අපි බොහොම සැහැල්ලුවෙන් හරි සතුටින් ඉන්නේ. කටට එන දේ කියවනවා. කැමති විදියට ඉන්නවා. කුඩු උඩ කකුල් දෙක තියාගෙන ඉන්නවා. කුඩු උඩ ඔළුවෙන් හිටගෙන ඉන්නවා. කැමති විදියක ඉන්න පුළුවන්. හරි සැහැල්ලුයි. කවුරුත් මොකුත් කියන්නේ නැහැ. අයියලා මල්ලිලා වගේ සහෝදරයෝ වගේ හරි විරුත්තයි. කවුද හරස් කරගෙන හිටියොත් එක සැරයක් ගන්න කියනවා. ඇව්වෙ නැතුණු පයින් ගහන්නේ. හරි විරුත්තයි. අන්නේ විරුත් මනසට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ වගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ අන්නේ වගේ දෙයක්. මේක වපරැහිම් බලන්නේ, යටහිතෙන් බලන්නේ, සැකයෙන් බලන්නේ, කුතුහලයෙන් බලන්නේ. විරුද්ධව බලන්නේ විවෘතව බලන්නේ විරුද්ධව බලන්නේ විවෘතව බලන්නේ ධර්මයේ තේරුම් ගන්න ඕන අන්නේ අන්නේ විවෘතත්වයේ තේරුම තාම මිත්‍රයෙක් ඇවිල්ලා ඉන්නේ මේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ ආදරණීය කෙනෙක් මිත්‍රයෙක් ඇවිල්ලා ඉන්නේ මගේ යහපත උදෙසා ආපු කෙනෙක් ඇවිල්ලා ඉන්නේ කියලා අපි විශ්වාස කරනවා. හැබැයි සමාජේ නම් අපි සමහර වෙලාවට එහෙම විශ්වාස කරන්න ගියාම ඒක හැලිපැත්ත වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ ධර්මයේ හැමෙහිදී අපි අර බැලහත්ව අර ශ්‍රද්ධාවන්ත අර විදියට බැලුවාම අපිට පුළුවන්කම තියෙනවා හරිදී අර විදියට වටහා ගැනීම හැකියාව තියෙනවා. ශ්‍රද්ධාව කියන එක තියෙනවා. නමුත් ශ්‍රද්ධාව පමණක් දෙන්න ඕන නෑනේ. ශ්‍රද්ධාව මූලිකයි.
එක බිඳ ගන්න හොඳ නෑ. ඒතර බිඳුනොත් ප්‍රඥාවට යන්න බෑ. ඒ ශ්‍රද්ධාව නැත්තම් එයාගේ දෘෂ්ටියේ මෙයා ඉන්නවා. ශ්‍රද්ධාව තිබුණොත් තමයි ප්‍රඥාවට ගමන් කරන්නේ. ඒ කියන්නේ කියන දේ විදියට බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන දේ කියන විදියට අපි තුල පවතිනවද කියන අවබෝධය පහළ වෙන්නේ ඒක. කියන්නේ ප්‍රඥා සම්ප්‍රයුක්ත කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පොදුවේ කරන දේශනා තියෙන උපෙන්නතේ. නමුත් කාලයක් ගියාම ඒ පොදුවේ දේශනාව මදි වෙනවා. ඊළඟට අතිශයින්ම තමන්ට පෞද්ගලිකව තමන්ගේ මනසේ තියෙන ස්වභාවය සාකච්ඡාවට බලු කරගන්නවා. ඉතින් මම කල්පනා කරනවා ගොඩාක් අවබෝධයෙන් තියෙන අය අවබෝධය කරගත් අයත් මෙතෙන්ට කැඳවනවා. ඒ කැඳවල ඒ අයත් එක්ක සාකච්ඡා කරනවා. එයාගේ ප්‍රශ්න අහනවා. ඇයි මට ප්‍රයෝජනයක් වෙන්නවත් සමහර වෙලාවට ඒ ප්‍රශ්න අහන කෙනාට ප්‍රයෝජනවත් වෙන්නවත් නෙමෙයි. කාට ප්‍රයෝජනවත් වෙන්නද? ධර්ම මාර්ගයේ ගමන් කරන අයට ප්‍රයෝජනවත් වෙන්න. මේක බුදු පියාණන් වහන්සේ කළ දෙයක්. රහතන් වහන්සේලා කැඳවල රහතන් වහන්සේලාගේ ප්‍රශ්න විමසනවා. රහතන් වහන්සේලා උත්තර දෙනවා. ඒක අනිකුත් පිරිස ධම් සභා මණ්ඩපේ ශ්‍රවණය කරනවා. දුමේටපත් වෙනවා, විශ්මේටපත් වෙනවා. ඒ තුලින් අවබෝධය ඇති කරගන්නවා. ඒ නිසා මෙතෙන්ට අපි කැඳවන්න අවබෝධයේ විවිධ පරාසයන් සහ අවබෝධ කරගත් උදවියත් අපි කැඳවන ප්‍රශ්න අහන්න සාකච්ඡා කරන්න කැමතියි කියන එක අපි මතක් කරනවා. ඊට පස්සේ උපකාරත්වයෙන් වෙනතුන්ට පුළුවන්කම දෙනවා. කර්ම කාරණ ඉස්සර නැත්නම් යම් යම් තැන්වල හිර වෙනවා. හිර වෙලා ඇත්තටම Tamanට තනියෙන් ගොඩ එන්න බැරි තැන් තියෙනවා. සාමූහික දේශනාවකටකින් ගොඩ එන්න බැරි තැන් තියෙනවා. මට උනත් ඒ වෙලේ අත්දැකීම ලැබුණා. ඒ අවස්ථාවන් වලදී සාකච්ඡාවක් ඉල්ලනවා. සාකච්ඡාවක් ඉල්ලලා ඒ ප්‍රශ්නේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා. හොඳයි අපි හිතමු අවබෝධයපත් උනා කියලා. ඒ අවබෝධයපත් වෙච්ච අයට ගැටලු තියෙනවද නැත්නම්? ඒ ගැටලුත් ඇවිල්ලා සාකච්ඡා කරන්න. මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා දැන් ඔබ දැකලා තියෙනවා. ආනන්ද මහඳුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් යම් යම් දේවල් මේක මෙහෙමද බුදුරජාණන් වහන්සේ කියලා විමසනවද නැද්ද? විමසලා තියෙනවා නේ, සූත්‍රවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ තව දෙයක් එකතු කරනවා. ඒ දේශනසනවා නොයිකුත් කාර්තව යන ඒ දේශනාවල් වලට අඩු වැඩි එකතු කරලා තියෙනවා. දැන් කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව පවා විමසුවා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ 150ක් කල්යාණ මිත්‍රය උපකාරකයි කියලා. දැන් අපිට හිතෙන්නේත් එහෙමයි. අපි 50ක් සූදානම් වෙනවා කල්යාණ මිත්‍රත්වයේ 50ක් උදව් කළාම නිවන් දකින්න. ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ ආනන්දේ 100ට 100යි. ඇයි? කල්යාණ මිත්‍රයෙක් නොහිටියොත් එයාට කවදාවත් නිවන් දකින්න නිවන් මාර්ගය යන්න බෑ කියන එක. ඒක තනියෙන් කරගන්න පුළුවන්කම තියෙන ලෝතර බුදු කෙනෙකුටම පමණයි, සම්මා සම්බුදු කෙනෙකුටම පමණයි. ඒ නිසා අපි අතිශයින්ම වන්දනීය වේ යුතුයි, ගරු බුහුමන් කළ යුතුයි, ආචාර කළ යුතුයි. ඒ ලෝතර බුදු පියාණන් වහන්සේ දැල් වූ පහන නොනිමි පවත්වාගෙන ආපු චීවර පරම්පරාවට නෙමෙයි ආර්ය පරම්පරාවට, ආර්ය සංග්‍රහණයට. චීවර පරම්පරාවේ සංග්‍රහණයට නෙමෙයි ආර්ය සංග්‍රහණයට නමස්කාරය වේවා. මහන්සියලයි මහන නෙවුනන එක තැනකින්වත් මට කොච්චර උනන්දුවක් තිබුණත්, ඕනකමක් තිබුණත්, ඔක්කොම අතහරින්න කැමති වුණත්, අද මැරෙන්න කැමති වුණත් සද්ධර්මේ නැත්තම් නිවන් දකින්න බෑ. ගහක් යටට ගිහිල්ලා මේ මස් ඇට නහරයි ගහටම වියලි යනකම් භවනා කරලත් නිවන් දකින්න බෑ. කල්‍යාණ මිත්‍රත්වේ නැත්තම්. එනිසා කල්‍යාණ මිත්‍රත්වයේ 100ට 100ක්. මතු පිටින් බැලුවහම 100ට 50ක් වගේ දැනවලට 100ට 100ක්. අනිවාර්යයෙන්ම කල්‍යාණ මිත්‍රත්වයේ 100ට 100ක්. හොඳයි අපිට දුක දැනෙනවා නම් අන්නේ අවස්ථාව තමයි විදර්ශනා කරන්න හොඳම වෙලාව. දුක දැනෙනවා නම් පැටලීමක් තියෙනවා නම් එතන තමයි ඒ අවස්ථාව තමයි හොඳම අවස්ථාව විදර්ශනා කරන්න. පැහැදිලිනේ. එහෙනම් දුකක් තියෙනවා කියන්නේ ඒ දුකත් එක්ක දුක් වෙන්න නෙමෙයි තියෙන්නේ. අපිට මොකද කරන්න තියෙන්නේ? මට කර්මස්ථානයක් හම්බ වුණා. සන්තෝෂයි. තුවාලයක් හැදුනහම බේත් දානවා වගේම ගැටලුවක් ඇති වුණහම එතන සුවපත් කරගන්න අපි කල්පනා කරනවා. ඒ දුකත් එක්ක තෙරපෙන්න නැතුව ඒ දුක දිහා බලන්න ඕනේ. ඒ කලකිරීමත් එක්ක, ඒ අප්‍රසාදයත් එක්ක, ඒ නුරුස්සුම් ගතියත් එක්ක බලන්න. මෙහි නෑ පින්නතුනේ අපිට මාන උද්දච්ච අවිද්‍යාවන්ගෙන් පිරුණු සමිතියක් සමාගමක් නෑ. ගිහලා බලන්න අනිත් ආයතනවලට ගිහලා. හරි ගෝරි. ගෙම්බෝ වගේ පිම්බිලා ඉන්නේ. එයා පැත්තේ පන්සලේ කට්ටිය මෙහා පැත්තේ ඇසිගලියට ආවොත් එළවලු. අපි කොල්පේ ඊට පස්සේ ගේන දෙයක් වෙනවා. සිල් ගත්තා එයා පැත්තේ සිල් අරගෙන මේ පැත්තේ යනවා මේ පැත්තේ එළවලු එයා පැත්තේ එන්න දෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් නැහැ අපිට. මෙතන ඉන්න පින්නතුන් අතර සමගිය, සහයෝගය, ඒ ශාන්ත බව රැකලා තියෙන්නේ මමත්වයේ තියෙන අඩුව නිසා. මමත්වයේ අඩු නිසා. මමත්වයේ අඩු තැන ඕනෑම ගැටලුවක් සාමකාමී අවබෝධයේ ගුණාත්මකව යහපත් ලෙස විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. තමාගේ මනසේ තියෙන ප්‍රශ්නයක් වුණා, බාහිර පවතින ප්‍රශ්නයක් වුණා, හොඳින් විසඳා ගැනීම හැකියාව තියෙන මේ මමත්වය අනුවයි. හරි, දැන් තමාගේ ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව හොඳින් අවබෝධ කරගෙන ඒ ගැටලුව සමග වෙලින් නැතුව ඒ ගැටලුව බන්දේසියට ගන්න. බන්දේසියට ගන්න කියලා කියන්නේ තමන්ගේ ඉස්සරහට ගන්න අරගෙන විවෘතව ඒ ගැටලුව දිහා බලන්න. සමහර අයට දැනෙනවා යමක් පිච්චෙනවා වගේ. යම් කිසි නුරුස්සුම් ගතියක් වගේ. යම් කලකිරුණු ස්වභාවයක් වගේ. යම් බරක් වගේ. සමහර වෙලාවට යකඩ ගුලියක් වගේ. සමහර අයට රත් වෙච්ච යකඩ ගුලියක් වගේ. දවන සුළු ස්වභාවයක් ඔබට දැනෙනවාද? අන්න අපි විසඳගත යුතු තැන. ඇයි මේ දැවීම? ඇයි මේ පිච්චීම? කුමක් උපාදානය නිසාද? තමන් විමසන. කුමක් උපාදානය නිසාද මේ දැවීම? මාර්ගඵලලාභී අයට දැවීම් තියෙනවා, නමුත් අවමයි. ඒත් විදර්ශනාවෙන් ඒ දැවීම් ප්‍රහාණය කරනවා. ධර්ම අවබෝධය නොවූ අයටත් දැවීම් තියෙනවා. ඒක මහත් දැවීම් වෙනවා. ඒ මහත් දැවීම් උනත් විදර්ශනාවෙන් තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. සෝහාන් මාර්ගයේ ඉඳලා මාර්ගයයි ඵලයයි මේ වශයෙන් ඒ අෂ්ටපුරුෂ පුද්ගල කියන ධර්මතා අටම දියුණු කරගන්න හැකියාව තියෙන මේ පංච උපාදානස්කන්ධයේ ශය කිරීමකින් වෙන දෙයක් නැහැ. සෝහාන් මාර්ගයේ තුල තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ ශය කිරීම. අරියත් මාර්ගයේ තියෙන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධයේ ශය කිරීම. වෙන එකක් ශය කරන්න නැහැ. මොනෝද පංච උපාදානස්කන්ධය? රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඔය පොතෙන් කොහෙවත් ඉගෙන ගන්න නෙමෙයි තියෙන්නේ. ඇත්තටම හිතෙන් හිත දිහා බලන්න අපි දැවෙන්නේ, තැවෙන්නේ, වේදනාවටපත් වෙන්නේ, ශෝකයටපත් වෙන්නේ කොහොමද කොතනින්ද කියලා බලන්න. අන්නතර තමයි මේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාවලිය. අපි තැවීම් වැඩි කරගන්න එකද කරන්නේ මොන දවසින් දවස අඩු කරගන්න එකද? අඩු කරගන්න. ධර්මයේ කියන්නේ ඒකයි. හොඳින් ධර්මයේ පිළිහිටනකොට හිත ලස්සන වෙන්න ඕන, මූණ ලස්සන වෙන්න ඕන, වචනේ ලස්සන වෙන්න ඕන, ක්‍රියාව ලස්සන වෙන්න ඕන, හරියට මෘදු වෙන්න ඕන, අනතිමානී වෙන්න ඕන. ඒ ගුණාංග පවතින්න ඕනේ. රළු කෙනෙක් ඉදිරියේ විශේෂ අවස්ථාවකදී රළු වුණාට කමක් නැහැ. මොකද බුදුහාමුදුර මතක් කළා අදරට බඳින්න හිම ගත්තොත් පෙනේ පුප්පල පෙන්නන්න කියලා. මේ සිල් ගත්ත නාගයාගේ කතාවෙන් නයින්ට කියපු කතාවක් නේ මේක. මිනිස්සුන්ට කියන්නේ නැත්තම් ඔබ අදරට බඳින්න ගන්නේ ගෙදර දරපලා ගන්නත් එක් කරන්නේ ඈ වළංගු දන්නත් එක් කරන්නේ ආ මෙහෙම කරගන්න බෑ. ඒ නිසා අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක් මනස නිදහස් කරගන්න කොයි ආකාරයටද නොයෙකුත් නිදහස් කරගන්න ආකාර ලෝකේ ප්‍රකාශනයට පත් වෙලා තියෙනවා පිළිතුනේ. ඒ සියලුම ආකාර පුජ්‍යද මම භාවනා ක්‍රම මම විසින් ඉවත් කරන මම විසින් ප්‍රගුණ කරන මම විසින් ප්‍රකට කරන. දැන් මේ කලින් කරපු දේශනාවක වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක අවසාන හරියේ සාමිනවාසේ මොකද්ද මතක් කරේ? මේක ගොඩනගන්න, ප්‍රකට කරන්න, පවත්වන්න, ග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන කාරණා. ඒක හරි ගැඹුරු කාරණා වෙන්න. මේ දේශනාවල් වලට එන්නේ නැති අයගේ එකම වාක් ප්‍රහාරය කුමක්ද? තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? එහෙම තමයි වෙන්නේ. දැන් වටිනා කියන වාහන තියෙන ඔය කොළඹ පාරයි වල වල සේල් වල නතර කරලා තියෙනවානේ. ඒ කියන්නේ ලක්ෂ 100 ගාණෙන් එහා ඒවා දෙනවා. කවුරුත් අපේ සාමාන්‍ය අය බස් එකේ යන ඒවා දිහා බලනවද? බලන්නේ නැවොත් අපිට ගන්න බෑ. අපිට ඕවා අදාළ නැහැ. අපිට ඕවා ගන්න බෑ. ඔන්න ඕවා දිහා බලන්නත් මෙන්න මෙහි බලාගෙන යන බස් එක දිහා. ඇයි? වාහනේ හොඳ නැති නිසාද නෑ? මිල වැඩි. ආනේ වගේ විනෝතුනි ආනන්ද හැමතුරාගේ ධර්මයේ මිල වැඩි, ගැඹුරු වැඩි, සංකීර්ණ වැඩි. ආනන්ද හැමතුරාගේ ධර්මයේ කියලා සංඥාවකින් මතක් කළාට මේක තිරුගුරු බුදුරජාණන් වහන්සේ දනවදාල මහරහතුන් ආරක්ෂා කරගෙන වැඩි විශ්ව සත්‍ය ලෝක සත්‍ය. ඒකට පුද්ගලෙක්ගේ අයිතිවාසිකමක් ඒක නෑ. ප්‍රකාශනය පමණයි මා සිදු කරන්නේ. ඒ තුළ මම එක් රඳවා ගැනීමක් නෑ පින්නතුනි. ප්‍රකාශිතය පමණයි, මම නිකම් බෆල් එකක් විතරයි. මයික් එක විශ්වයේ තියෙන්නේ බෆල් එකේ හැටි නේද? බෆල් එකේ තියෙන්නේ මෙහෙන් කතා කරන්න ඕන දෙයක් අතරින් සද්ද පිට වෙන බෆල් එකේ. ඒ වගේ මම කියලා කතා මේ කතා කරන්නේ බෆල් එකට. එයින් එහා දෙයක් නැහැ. ඉතින් ඔබට නැගිනම් නිකම්ම නිකම් බෆල් එකක් වෙන්න. විශ්වයෙන් හඩක් ආවම ඉහළ මෙහෙන් නිකුත් වෙනවා. ඉච්චරයි බෆල් එක හරි ගිහින්ද. ඒක ඇතුළේ කිසිම නිෂ්පාදනයක් නැහැ. නිර්මාණයක් නැහැ. දුනිය ගොඩේ. හැමෝම සතුටින්ද සැහැල්ලුවෙන්ද මේ මොහොතේ ඉන්නේ? හරියන නිකන් චාන්චිය අලබැදෙනවා වගේ සතුටක්ද තියෙන්නේ? එක මාත්මයකට දවසක් මම භාවනාවක් ගැන කතා කරන්න කෝල් එකක් ගත්තාම හම්දුරනේ දැන් නම් බෑ චාචි අලබදින වෙලාවත් වතුර දාගන්න බෑ කිව්වා. පස්සේ බලනකොට බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් විසඳමින් ඉන්න වෙලාවක මෙයා දැන් භාවනා ගැන කතා කරන්න බෑ අලබදින වෙලාවත් දැන් බෑ චාචිට වතුර දාගන්න කිව්වා. පස්සේ වෙලාවක් අපි කතා කරා. එහෙමත් වෙලාවල් තියෙනවා මිනිස්සුන්ට නේද? මං කියන්නේ නෑ යා කර කියපු දෙය හරියද වැරදිද කියන එක. අපි ඒකට කියන්නේ අලබදිනවා කියලා තමයි චාචි රත් කරගෙන තෙල් දාලා බදමට බැඳ ගන්නවා වගේ. බලන්න ඔබගේ මනසත් අලබදිනවා වගේද කියලා. එහෙම නැත්නම් ලිප නිවලා චාචී රස්නේ තාම තියෙනවද? නැත්තම් ලිපත් නිවල චාචියක් නිවිලා හැබැයි ලිග්ගල් තුන උඩ තාම චාචී තියෙනවද? නැත්තම් චාචියකුත් නැහැ ලිග්ගල් තුනකුත් නැහැ දරත් නැද්ද? මේ අවස්ථාවන් වල තමයි ඉන්නේ කේතු පිළිතුරු. සමහර අය ප්‍රමාණවත් ගින්දර දාගෙන බඳිනවා. එයා කියන දැන් හොඳයි ගන්න ගින්දර. හොඳට අල්ල බැදෙනවා. මේ මනසේ දෙන රස්නේ ගැන කතා කරේ. උණුසුම ගැන කතා කරේ. රත් වෙන ගතිය. දුකක් හට ගන්නවද? ඒ හැම දුකකම පසුබිම කොහොමද? වේදනාවක් හට ගන්නවද? ඒ වේදනාවේ පසුබිම කොහොමද? තණ්හාව මොනවට තණ්හාව? මේ ආධ්‍යාත්මිකව පවතින බාහිරේ නෑ පෙන්නුතුනේ. ගස් කොළන් වල නෑ, වස්තු සම්පත් වල නෑ, ගේ දොරේ නෑ පෙන්නුතුනේ. මේ තණ්හාව තියෙන හිතේ. ඇයි මිනිස්සෙක් යමකට තණ්හා කරන්නේ? තණ්හාවක් හදාගන්නේ, ආශාවක් හදාගන්නේ. එයා විසින් නිර්මිත කරගත්ත දෙයක්. දෘෂ්ටි කරගත්ත දෙයක්. උදාහරණයක් ගමු. අපි දන්නවා අන්නි ලබ්ධිකයන් ආගමිකයන් යම්කිසි දෙවියෙක් කියලා කෙනෙකුට නමක් දාගෙන ඒ දෙවියට හිතෙන් පුදුම විදියට බැඳෙනවද නැද්ද? බැඳෙනවා. ඒ දෙවිය වෙනුවෙන් මැරෙන්නත් හදනවා. මැරෙනවා. දැක්කෙත් නෑ, දන්නෙත් නෑ, කොහේ ඉන්නවද දන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ, මොකවත් නෑ. ඒත් බලන්න ඒ තියෙන තණ්හාව. ඒට බැඳියා. ඒ පිළිබඳව තියෙන උමුතුව, ආවේගශීලීත්වය, ඒ වෙනුවෙන් දක්වන ප්‍රේමය හරි ආදරය හරි කැමැත්ත හරි මහා පුදුමයි. එයා දැකලා නැහැ, එයාට බණිනවට කැමති නැහැ. මොනවද මේ? දැන් වස්තුවක්, වස්තුවක් දෙතර තියෙන. වස්තුවක් නැහැ, පේන වස්තුවක් නැහැ. හැඩෙන්නේ නැහැ. නමුත් තුතුම විදියට ලබ්ධිකයි. ආන් මේ වගේ උම්මාදයක් තමයි පිඹුතුනේ මේ තණ්හාවේ ලක්ෂණය. එයා යම්කිසි නිර්මාණයක් හැඩයක් එක දිහා ඇති කරගෙන ඒ හැඩෙන් බලද්දී ඒ වේදනාව හට ගන්නවා. ඒ හැඩෙන් බලද්දී ඒ වේදනාව හට ගන්නවා. ඒකයි ස්වરૂපය. එක්තරා පොත්හලකට ගියාම දවසක් ඒ පොත්හලේ ඉන්න මිනිස්සේ මන් දිහා බලන්නේ හොරෙක් වගේ. නිකන් මට මානසිකව බලනකොට නිකන් හරි සැකෙන් වගේ හොරෙක් දිහා බලනවා වගේ මගේ තිත බතන්නේ. මට ඉතින් මට තේරුණා මෙයාගේ මොකක් හරි මානසික ප්‍රශ්නයක් මේක. හිතවත් ටිකක් මං ගිහලා හෙමින් ඇහුවා මේ ඇයි ඔබතුමා නිකන් හොරෙක් වගේ මගේ දිහා බලන්නේ? ඔවාම කෝලේ සාන්නාසනේට දැන් දවස් කීපයකට කලින් මේ ඇවිල්ලා මේ කිතියන පොත් හොරකම් කරගෙන ගියා. ඇයිනේ එදා ඉඳලා කඩේට එන ඕනම මිනිහෙ දිහා දැන් මම බලන්නේ හොරෙක් වගේ කිව්වා. යාර ඇදෙලා ඒ මානසිකත්වය හඳගෙන හන් බලන. දැන් එතකොට මේ යන මිනිහෙගෙ නෙමෙයි වැරද්ද. ඒක අපිට දැනෙනවා අරයාගේ අර හිතේ තියෙන දෙයක්. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියලා දැන් කවුරු හරි කෙනෙක් අලුතෙන් එන කෙනෙකුට ආනන්ද හාමුදුරුවෝ කියන කෙනා පිළිබඳව වැරදි ටිකක් ඔළුවට දිගට දිගට දාලා 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 ඒ මිනිස්සේ මෙතන ගෙනල්ලා වාඩි කරවන්න බලන්න. අර කියපු කෝණ වලින් සම්පූර්ණයෙන් මේ මනක් කල්පිතින් බලන්නේ. මේ බලන්න. ආනන්ද හැඳුරු හොඳත් නෑ, ආනන්ද හැඳුරු නරකත් නෑ. හොඳයි නරකයි දෙකම මට අවශ්‍ය නෑ. ඒ සියල්ලම ලෝකයේ මිනිසුන්ට අයිති දෙයක්. ඕනම නරකක් හොඳ වෙන වෙලාවලුත් තියෙනවා, ඕනම හොඳක් නරක වෙන වෙලාවලුත් තියෙනවා. ඕනම විසක් බේතක් වෙන වෙලාවලුත් තියෙනවා, ඕනම බේතක් විස වෙන වෙලාවලුත් තියෙනවා. කතාව ඇත්තද නැද්ද? බේතෙන් කිව්වොත් මේ සර්පයාගේ විස අරගෙන තමයි සර්ප දෂ්ට කරාම එන්නත් යන්නේ. විස නිකම් මිනිස්සෙකුට සර්පයාට විස විදිතු වේ වෙන්නත් ගැහුවා. එතකොට බේතක් මේක විසක් එක නැහැ. ආන්නේ එකයි ධර්මය. ඕනම හොඳක් නරක වෙන වෙලාවල් තියෙනවා, ඕනම නරකක් හොඳ වෙන වෙලාවල් තියෙනවා. බලන්න පුජ්‍යලය මොනතරම් දෘෂ්ටිවල නිදහස් ස්වාධීනව ඉන්නේ. හොඳයි කියලා කට්ටලයක්වත් එයාලඟ නරකයි කියලා කට්ටලයක්වත් නෑ. එයා හැමදේම හොඳට පාවිච්චි කරන්න දන්න. නරකත් හොඳට පාවිච්චි කරනවා, හොඳත් හොඳට පාවිච්චි කරනවා. ඒ කියන්නේ දෙලොව යහපත පිණිස, තමන්ට අනුන්ට යහපත පිණිස පාවිච්චි කරනවා. දැන් බලන්න බුද්ධිමත්ත නිදහස් නේද අපි? ඥානාන්විතව නිදහස්. ඔළුවේ කිසි දෙයක් තියාගන්න ඕනේ නැහැ. යාළඟ සීල වෘත නැහැ කියන්නේ ඔන්න ඔකයි. සීල වෘත නැහැ. අපේ අයිට සීල වෘත නැති වෙන්නේ කොට. දැන් 12න් පස්සේ කන්නේ කියන එක මොකක්ද ඒක? ඒකත් සීල මුතේ. ඒක මානසික ප්‍රශ්නයක් බවට පත් වෙලා නැද්ද ලාංකිකයන්ට? ලෝකේ කිසිම ලෝක සත්‍යයකට ඕක ප්‍රශ්නේ නැහැ. ওই මානසික ගැටලුව ලෝකේ කිසිම සත්‍යයකට නැහැ. තිරිසන් සතුන්ට කොහොමත් නැහැ, සතුන්ට බඩගිනියලා නැහැ සතුන්ගන. බලන්න මොකද මේ? මේ ඒවයි කියලා දෙන මේ කතාවට කණේක පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි මේ පෙන්වන්නේ අපේ ආධ්‍යාත්මික ගැටලුව විසඳ ගන්න උදාහරණ. ඇයි අපි මේක ප්‍රශ්නයක් කරගත්තේ? දෘෂ්ටි 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 සංකල්ප සංකල්ප හැමදාම අපි පීඩාවටපත් කරන්නේ, මේ වේදනාවටපත් කරන්නේ සංකල්ප, මේ වේදනාවටපත් කරන්නේ දෘෂ්ටි කියලා තේරුම් අරගෙන අරගෙන අපි දෘෂ්ටි නිදහස් කරගන්නවා. විශේෂයෙන් අපි සදාකාලික බැරි වුණත් අපි මේ භාවනා කරන මොහොත ඉස්සෙල්ල පුරුදු වෙන්නේ දෘෂ්ටි වලින් නිදහස් කරගන්න. මේ මොහොතේ එවිට අපිට සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්, සහනෙන් සතුටෙන් ඉන්න පුළුවන්, සෑහෙන්න ඉන්න පුළුවන්. දෘෂ්ටි නැති කෙනෙක් දෘෂ්ටි නැති කරගන්නවා කියලා කියන්නේ මේ දත් මිටි කාගෙන මෙහෙම තදින් ඉන්නවලු. එහෙම අවශ්‍ය නැහැ. එහෙම දෘෂ්ටි. එයා යම්කිසි ප්‍රෙෂර් එකක් දෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහද අන්න ඒකයි දෘෂ්ටි නේ කියන්නේ. මේවා එහෙකට හරි ප්‍රෙෂර් එකක් දෙනවා කියලා කියන්නේ තල්ලුවා. මං කියන එක තේරෙනවා ඇති නේ? තේරෙන විදිහට වචන භාවිත කරනවා කියන්නේ එවිට අපි ඒක දෘෂ්ටිගත වෙනවා. එක් දෘෂ්ටිගත නොවි ඉන්නට ඕන හොඳ අවස්ථාවක් තියෙනවා. එයා මනසට කිසිම ප්‍රෙෂර් එකක් දෙන්නේ නැහැ. මොළේට කිසිම ප්‍රෙෂර් එකක් දෙන්නේ නැහැ. දැන් හොඳ නැහැ මම සිතුවිලි එකක්වත් තෝරන්නේ මම ඉන්නවා මෙහෙම තත්ත්වයක කාලේ. එතකොට මොකද වෙන්නේ? මොළේ යන්න පුළුවන් හෙඩ් එකට උකා. නේ? වරුදා සමහර අය වගේ භාවනාවල් කරන්න ගියොත් ප්‍රශ්න වෙනවා. ඒ ඒක මාන ප්‍රෙෂර් එකක්. ඈ මම මෙහෙම මං හරි හොඳයි, මම රියල් බෞද්ධෙක්, මම මෙහෙමයි හරි හොඳයි කියලා හොඳ බෞද්ධයෝ වෙන්න වෙනව නේද? හොඳ මිනිස්සු අන්තිම ලණක. ඇයි විශාල ප්‍රෙෂර් එකක් බලුවේ? ඒව දෙන්නේ නැහැ. ඒ ප්‍රෙෂර් එකක් දාන්නේ මොනවද දන්නේ? මොකුත් දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. මෙයා ඉන්නේ දන්නේ නැහැ කියන එකේද දන්නවා කියන එක? මේ මේකේ පොඩි කතාවක් නෙවෙයි මුතුනේ, මේක හරි ගැඹුරු කතාවක් තියෙන්නේ. මේ කතාව කියන්නේ රෙදි මහන පේෂකාරයේ දියණියේ රෙදි වියන රෙදි හදන ඇඟලුම් කම්මලක අයිතිකාරණයා කියන ඒ කාලේ තාත්තට අයිති දුව ඒක බල වැඩ බලන්න යනවා. ඇඟලුම් කම්මලක රෙදි කරන අද කාලේ මේ ගාමන්ට එක අයිතිකාරයෙකු දුවක් කියලා හිතමු. ප්‍රේෂකාරය නිවි කියන්නේ යාට ඒ කාලෙත් පොඩියට ගාමන්ට තිබුණු ෆැක්ටරි එක කතාන් තියෙන්නේදී ඒ වගේ දන්නවද දන්නේ. ඉතින් මේකේ අරුත ඉතාම සම්මුතිය පොතේ තියෙන ඔබ දන්නවනේ. ඒක නෙමෙයි. ඒක ලොකු පරමාර්ථ ගැඹුරක් තියෙන දෙයක්. හරි ගැඹුරක් තියෙන දෙයක්. මේ තනත්තේ කිසිම දෘෂ්ටියක නැහැ. මේ කලින් ධර්ම ඒ පලාතම කරපු දේශනයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රවණය කළා ආර්ය භූමියට පත් වෙච්ච තැනක්තිය. දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? ආයි දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? ඔබ ධර්ම අවබෝධය කරගත්තොත් අනිවාර්යයෙන්ම පිළිතුරු දෙයි. ඔබ ධර්මයේ දන්නවද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. ඒක සාක්ෂි තියෙනවද? ඒක හරිද? මේ මොකද කියන්නේ? හරිනේ. ඒක ළඟබාදින්න ඒක ගන්න ඕන උදව්. ස්වාමීන් වහන්සේ නමක් සැහැල්ලුවෙන් hina වෙවි. මන කියන එකද හොඳ? එහෙම නැත්නම් ඊයන් අර මූණේ නිකන් අබ දැම්මත් පුපුරන මට්ටමට අදාගෙන බොහෝ ගම්බීර ලීලාවකින් හරියට අර රජෙක් කන කරනවා වගේ, නැත්නම් ප්‍රකාශයක් කරනවා වගේ එහෙම කරන එකද හොඳ? මම හිතන්නේ සත්‍ය අවබෝධ කරගත්ත උදවිය එහෙම බොම්මගෙන බණ කියව ධර්මයේ කියවා කියලා. ඈත් හරි සැහැල්ලුවෙන් බුදුරජාණන් වහන්සේ සීනා පහල කරමින් තමයි දේශනා පවත්වන්නේ කියලා. ඔය පස්සේ කොක්කන දාගේ එහෙම hina වෙන්නේ නැතුව බණ කියන්නේ කියලා නිගන්ඨිය දැම්මේ. බුදුරජාණන් වහන්සේ ඕනතරම් තැන්වල ලියලම දිනන සීනා පහල කරන්නේ. ඒ කාරණේ අහලා සීනා පහල වුණා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ මුවින් ශබ්දේකුත් පිටවරා කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ විසිනා පහළ වෙන්නේ. නිකම්ම නිකන්නේ ශබ්දයක් පිටවෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ වගේ වෙන්න ඕනත් නැහැ. ඇත්තටම එහෙම hina වෙවි යමක් කතා කරන්න පුළුවන් නම් ඒක නේද හොඳ? ඒක නේද අපිට ඕන? පොතේ අපි හිතමුකෝ එහෙම තිබුණ මේන් කියලා. එහෙම තිබුණත් ඊට වැඩිය හොඳයි නේ මොහොත සැහැල්ලුවෙන් බණ කියන එක කියලා අපි. ඇයි අපි පොතට වඩා වෙනස් වෙන්න බැරිද අපිට? පොත කියන විදිහටම අපි කටයුතු කරන්න ඕනද නේ? අපිට ඒක හොඳයි කියලා තේරෙන විදිහේදී අපිට වෙනස් කරගෙන කටයුතු කරන්න පුළුවන්. විනය කියලා කියන ධර්මයේ ඉච්චරම මේ නිවන් මාර්ගට අදාළ එකක් නෙමෙයි. ඒක නිකන් පැවැත්මේ තියෙන දෙයක්. ඒක කාලය, දීපය, පලාත හැටියට වෙනස් කරගෙන යන්න පුළුවන් මොකද? යුරෝපේ ගියාම හාමුදුරුවන්ට එහෙම බණ කියන්නේ. හාමුදුරුව පහක් දානවා සන්තෝෂෙට. මෙහෙම පහක් දැම්මොත් හරි ප්‍රශ්නයක්. සුවදෝ හදා කරාම ස්ත්‍රී වේවා පුරුෂ වේවා හාමුදුරුවන්ට අතට අත දෙනවා. නේද? කීක දේවා. ඒ තායිලන්තේ එහෙම තමන්ගේ කෙස් පොළොවට දාලා පාවඩ හදලා නේද? පාවඩේ හැටියට පාගගෙන යන සාස්සන. ඒකේක ඒගොල්ලන්ගේ සම්පදාය. ඒවයි එච්චර ප්‍රශ්න හදාගන්න දේවල් අපිට නැහැ. ඒ නිසා ඒවයි ප්‍රශ්න හදාගත්තොත් ඒවයින් දෘෂ්ටිගත වුණොත් ඒ අයට කියන්නේ කවුරු කියලා? පද පරම. ඔය ආගම්වල ඉන්නෙත් එහෙම පද පරම. ආගම අල්ලගත්තා. ආගමේ විශ්වාසයක් තියෙන. ඒ විශ්වාසය තමයි අපේ දෙයිය, අපේ ලෝකේ, අපේ එක්කෙනා, අපේ දෙයියන්ගේ නම මේක. දැන් ඔය දෙවියෝ විශ්වාස කරන උදවින අපේ ලෝමවාට ඇදියු මෙයා. අනිත් එක්ක ළඟට ගියා අපේ එයා නෙමෙයි අපේ ලෝමවාට ඇදියු මෙයා. තව එක්කෙනෙක් ළඟට ගියාම නෑ ඒ දෙන්නම නෙමෙයි අපේ ලෝකේ මවාලා තියෙන්නේ මේ දෙයියා. ඉතින් සම්බේ පුතඤ්ඤණ උම්මත්තකාගේ මේ බුදුබණ පදය බොරුද? බුදුහාමරණ වැරදිලා කිව්වා මතක් කරගන්න. වැරදිලා මතක් කරපු දෙයක් නෙමෙයි. ඒක අතිශයින්ම පරම වූ සත්‍යයක්. ඒ පිස්සුවේ ඒ පුතර්ජන කමේ මෝඩ කමේ මාද වාසය කළා. චතුරාර්ය සත්‍ය නොදන්නා තාක්කල් වාසය කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළාට පස්සේ ඒක නැති වුණා. මේක තමයි දුක. මේක තමයි දුකට හේතුව. මේක තමයි දුකේ නිරෝධය, මේක තමයි දුකේ නිදහස් වීම කියන නිදහස් වීමේ මාර්ගය කියන එක අවබෝධ කරගත්තට පස්සේ නිරෝධය අවබෝධ කරගත්තට පස්සේ අරමුණට එනිසා මේ ධර්මයේ දේශනා කරනකොට පුජ්‍යලේ හැටියට දකින්න එපා. මේ පුජ්‍යලේ නොමැති බවයි මේ ප්‍රකාශ කරන්නේ. දැන් මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තයි කියුවහම ඔබ ඒක පුජ්‍යල ප්‍රකාශයක් හැටියට දකින්න එපා. ඒ වුණොත් වැරදි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන්නේ පුජ්‍යලත්වය නැතිවීම. පුජ්‍යලේ නොවේ කියන ප්‍රකාශයයි එතන සිද්ධ වෙන්නේ. මම පුජ්‍යලේ බවට පත් වුණා නෙමෙයි පුජ්‍යලේ නොවුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ ආත්ම දෘෂ්ටිය නැති වුණා. මමේ කියන ස්වභාවය නැති වුණා. මගේ ශරීරයේ කියන ස්වභාවය නැති වුණා. ඉතින් මම ඒකයි මතක් කරේ පින්වත්තුන්ට. උපන්දිනේ ඇවිලිවිටිය ආනන්ද හම්බුරන්නේ මගේ නෙමෙයි. මගේ නෙමෙයි. මට උපන්දිනයක් නෑ. නමුත් අවබෝධයට පත් වෙච්ච දවසක් හැටියට දවසක් තියෙනවා. ඒකත් අපූර්ව දවසක් වෙන තුන් දන්නවා නේ. නත්තල් දවස. අපූර්ව දවසක්. අපූර්ව දවස. ඉතින් ඒ තරුණ කාලයේදී අවුරුදු 20 21 මේ කාලයේදී ඒ සත්‍ය අවබෝධ කරගන්න ගත්තේ 20 21 22 වගේ කාලෙදී. කොහොමහරි මැද අවසාන තාලේ 22කට වගේ ලඟ වෙන කාලෙදී තමයි තේරුම් ගත්තේ. නමුත් එදා ඉඳලා තමයි ඇත්තෙන්ම ජීවිතයේ කියන එක ජීවත් වෙනවා කියන එක තේරෙන පටන් ගත්තේ. නැත්තම් ඉස්සෙල්ලා මම හරකෙක් කියන එක මම හොඳටම දන්නවා. හරකෙක් කියන බාද ගවයක බර අදිනවා. ඇති බරක් නැහැ. ලෝකෙ තියෙන බර ඔළුවේ දාගෙන පිස්සෙක් වගේ ඇදයි යනවා. කරත් බිමින්ති මේදා. එදා ඉඳන හෙවණැල්ල විතරයි පස්සෙන් එන්නේ. මේක ධම්මපදයේ මුල් ගාථා. කරත් විවින්ති බයිදා ඉඳන් හෙවණැල්ල පස්සෙන් එන්නේ. ඔබත් බලන්න ඔබත් කරත්තයක් කර තියාගෙන ඉන්නවද කියලා බලන්න. අවසානයේ විශේෂයක් කියන්නේ මේ සියල්ලගේම සාරය ප්‍රතිඵලය තමයි ධර්මය කියලා කියන්නේ. මේ හැම කාරණයකින් බිඳින්නේ දෘෂ්ටි. අනවබෝධය දුරු කරන්නේ අවබෝධයයි ගොඩනගන්නේ. අවබෝධ වූෙකුගේ පැවැත්ම කොයි වගේද? අවබෝධ ලැබුවන් කොහේද සිටින්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිච්ච පුජ්‍යලේ රාතුන් වැඩ සිටින්නේ කොහිද කියලා ප්‍රශ්නයක් විසුවා. අපි දැන් ගියා මේ හැබැයි කුටියේ ඉන්නවා පොඩක් ගිහලා හම්බ වෙන. උතුර බුදු කෙනෙක්ගේ තියෙන ගම්බීර බව කියන්නේ ඒකයි. ආශ්චර්යමත් බව කියන්නේ ඒකයි. ඒ තනත්තාට කර දෙය තමයි මේ වගේ දැල්වෙන ඉදිරියේ පහන. අතින් නිවන පාන්තිර කීපයක් තියෙන ඉතින් එකක් අතින් නික්ම නිවන කියවන ඒ දැල්ල ගියේ කොහාටද අන්න එහි තමයි වැඩේ මේක තේරෙන්නේ නැති එක හරි මේක හොයාගෙන යන්න ඔබ තේරෙන්නේ නැති වුණාම මේව අතහැරලා දානවාද ඒක හොයාගෙන යන්න හමාගෙන යන්න තේරුම් යන්නේ නැති දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න ක්‍රීඩකයෙන් දුරපහින ක්‍රීඩකයෙන් දැන් ඔබට දුරපහින කිව්වොත් එම අඩි කීයද පහින් පුළුවන් වරෙන් ප්‍රොඩි ප්‍රමාණය නමුත් අපිට බැරිද ඔය වැඩි දුරක් මට පනින්න පුළුවන් මෙච්චර පමණයි දුර බෑ කියලා කත් හරින්නේ නැහැ එයාට දුර පැනීමේ අවශ්‍යතාවයක් එයාට තියෙනවා නම් ක්‍රීඩාවට ලැබිකමක් තියෙනවා එයාට දිගින් දිගට පුහුණු වුණාම එයා අද පැන දුරට වඩා ඒ පුහුණු වීම මත වැඩි දුරක් පනිනවද නැද්ද කැපවීම මත ඔබට දුවන්න පුළුවන් වේගය ටිකයි ඔබට මීටර් 100 තප්පර ගානකින් ඉවර කරන්න දුවන්නක් වුණු වෙන බැරිද හාන් ඒ වගේ තමයි ඔබට සිතන්න බැරි දේ එක්ක ඔබ පුහුණු වෙන්න ඒ හිතන හැටිත් කියලා දෙන්න ඕනේ. එහෙමත් දෙනවද? අපිට තියෙනවා පින්නතුනේ ප්‍රඥාව. ප්‍රඥාවට හොඳට දැනෙනවා. දරදෑන. හරි ශාන්තව එක දැනෙනවා. ගැටලු තියෙනවද? ඒක ගැටලුවක් නෑ ඒක මම හිතින් අවබෝධයි නේද අවබෝධය තුල ඉන්නවා ඒක ගැටලුවක් තියෙනවද ගැටලුවක් එක තියෙනවා අවබෝධ වුනේ නැති කොටසක් තියෙනවා තේරුම් ගියේ නෑ මේක තේරුම් ගන්න බලන්න මොකද මේ කතාවේ තේරුම බුදු පියාණන් වහන්සේ පහන් දැල්ල කොහෙද ගියේ අන්න එහෙ තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ එහෙට ගිහිල්ලා හම්බුනේ ඔබට කවදක හරි ජීවමාන බුදු කෙනෙක් හමු වෙච්ච ගම මෛත්‍රී බුදුහාමුදුරු හරි ওই වැඩේ තමයි ඔබට කරන්නේ එතකොට කල්පනාවේ අයියෝ මෙච්චර කල්ප ගානක් ආවා මේ ඉතින්ට ඇවිල්ලා මේ වගේ ප්‍රශ්නයක් ඊට පස්සේ ලෞතර බුදු කෙනෙක් කියයි යෝනිසෝ මනසිකාරේ නැති විමසුන් බුද්ධියක් නැති කෙනෙකුට බුදුවරු කෝටියක් පහළ වුණ නිවන් ධර්මය නම් අවබෝධ වෙන්නේ නැහැ කියන බණපදේ කියයි එච්චරයි අපි හිතන බුදුහාමුදුරු දැක්කහම නිවන් දකින්නවා කියලා අපි අතිශයින්ම භාග්‍යවන්තයෝ පුණ්‍යවන්තයෝ වෙමු කල්ප ආන්තරයකට අපිට නොපෙනෙන ආත්ම කෝටි ගානකට ඈතට දාලා තිබු ඒ සත්‍ය ජීවමානව පවතින අප අතිශයින්ම භාග්‍යවන්තයි අතිශයින්ම භාග්‍යවන්තයි ඒක අපේ හදවත්වලට දැනෙන්නේ ඒක ඔබේ සිත්වලට දැනෙන මන්ටමට ඔබේ සිත වර්ධනය කරා ඔබ අතිශයින් වාග්යවන්ත අපිට ධන නිදානයක් හොඳ ඉල්ලමක් හම්බෙලා තියෙනවා බොහොම වටිනා කියන මැණික් කැට දවසින් දවස ගුණ ගැහෙන ලැබෙන ඇස්සන්ද කෙනෙක් පතලක් බැස්සුත් මොකද වෙන්නේ පතල් කැණීම පස්තික ජාජ්‍යයට දාලා වතුරටත් බස්සලා කූඩේ කරගවන්නත් උගන්නලා කරගවලක් දුන්නා අතර දුන්නා දැන් මේක බලනෝ ওই මේක මැනික් තියනවද කියලා අන්දයට ඉන්නේ තෝර ගන්න බෑ. අතරක් දෙනවා ඉඳලා දැන් බලනවා පේනවද කියලා. ආන්නේ වගේ තමයි මේ ප්‍රඥාවන්ත භාවයේ කියන එක හරි වැදගත්. නෙත් හැර බලන්න. නෙත් හැර බලන්න. ආධ්‍යාත්මික ඇස හොඳින් ප්‍රඥා ඇස විවර කොට බලන්න. එයටයි මේ දේ පේන්නේ. ගැටලුව නම් ගැටලුව පේනවා, ගැටලුවට හේතු පේනවා. මුල් බෝලේ පැටලිලා ඇස් තියෙන මිනිස්සෙක් ආලෝකයේ තියෙන තැනකට ගිහිල්ලා මේක ලිහා ගන්නවා. හැබැයි අඳුරේ තියාගෙන බෑ ඇස් පෙන්නලා. ආලෝකය උපද්දවා ගන්න කියන්නේ ඒකයි. මේ වගේ මේ ආධ්‍යාත්මිකව ගැටලුවක් තියෙනවා නම් එයා ගැටලුව දකින්න, ගැටලුව නැත්තම් ගැටලුව හදා ගන්න ඕනත් නැහැ. නැති තුවාල වලට බේත් දාන්නේ නැහැ. ප්‍රතිමාදාර පෙට්ටිය තිබුණට කමන්නේ, අපි කවුරු නැති තුවාල වලට බේත් දාන්නේ. දැන් දොස්තර මහත්තයා කියනවා අත වෙලා ගන්න, දැන් කරේ ඉල්ල ගන්න, පරිස්සමෙන් ඇවිදින්න කියලා කියනවා. ඉතින් අපිට අපේ දිහා බලනවා අපි. ඒක මට අදාළ නැහැ. ඇයි? මගේ අත කැඩිලා නැහැ. මගේ අත වෙලා ගන්න ඕනේ නැහැ. කරේ ඉල්ල ගන්න ඕන නම් මට පුළුවන් වනවන යන්න. ඒ වගේ සමහර අනුශාසන ඔබට එච්චර ගැළපෙන්නේ නැහැ. හැබැයි ඒ තැනත්තට ගැළපේ. නැත්තම් එවැනිම අපහසුතාවයකින් පෙළෙන කෙනෙකුට ගැළපේ. එනිසා ඔක්කොම බෙහෙත් දුන්නත් වෙනවා. දැන් මට බේන විදිහට මේ බේත් කවලම් කරගෙන බොන. එහෙමත් නැහැ. තමාගේ ලෙඩේ හඳුනගෙන ලෙඩේට බෙහෙත් මාත්‍රාවල ගන්න ඕනේ. අන්න ඒකයි දුක අඳුන ගන්නවා. මොකද්ද ගැටලුව? මානසික ගැටලුව. දැන් අපි මානසික ගැටලු කියලා බොහෝම අසාධ්‍ය බවට පත් වෙච්ච අය ගෙන්නලා එයාට උපදෙස් දෙනවා. ඒගොල්ලන්ට තියෙන්නේ ඒක ලොකුවට ගැටලුවක්. ගැටලු විශාල වෙලා. හැබැයි සාමාන්‍ය සියලු දෙනාටම මානසික ගැටලු නැද්ද? සියලු දෙනාටම. සියලු දෙනාටම මානසික ගැටලු තියෙනවා. රහත් වෙනකම් මානසික ගැටලු තියෙනවා. බුදු කෙනෙක් වෙනකම් මානසික ගැටලු තියෙනවා. ඒ ගැටලු විසඳ ගන්න එක තමයි දුක කියන්නේ. ඒ ගැටලු වලට දුක නිරෝධ කර ගන්න. දුක නිරෝධ කරන්නට නම් දුක හැදිච්ච විදිය අනිවාර්යෙන් අඳුන ගන්න ඕන. නැතුව බෑ. ඇයි මේ දුක? ඇයි මේ දුක? දුක නැත්තම් මුකුත්ම ඉස්බවක් නැත්තම් එතන බය වෙන්න ඕන කාරණයක් නැහැ නේ. ගැටලු නැති නිසා සංසුන් වෙලා මානසික. හරි හරි. හරියට අවුරුද්දට පිටකොටුව වගේ. අවුරුද්දකට පිටකොටුව. හරි නිදාසේ යන්න ඕනේ. හරි සංසුන්, හරි සංසුන්. අවුරුදු 10 පිටකොටුව. අනිත් දවස් වලට හරි කලබලයි. ඊට අනිත් දවස් වලට කලබල වගේ මේ මොකද වෙන්නේ? මේ පිටකොටුවේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම ගමී යවන්න සිද්ධ වෙනවා. කඩ ටික නෙදෙන්නේ. ඔබට නැගිලා තියෙන ඔක්කොම අහලා දැම්මා ගමී යවුවා. කිරිබත් කාලෙන්ද අවුරුදු සමරලෙන්ද ඒව මිත්‍යාවල් නෙමෙයි, ඒව සම්ප්‍රදායවල් සංස්කෘතිවල් ඒවට පහර දීලා ඒව නැති කරලා නිවන් දකින්න බෑ. කේන්දරයට පහර දීලා කේන්දරේ නැති කරලා නොබැලුවයි කියලා නිවන් දකින්න බෑ. ඒ මොකුත් කරගන්න බැරි ගැට්ටිය ඔය මොන හරි කියන නිවන් දකින්න බැරි කේන්දර බලන නිසා. නිවන් දකින්න බැරි අවුරුද්ද සමරන නිසාලු මේ බොහොම දැනුගත් හාමුදුරුවෝ කියන්නේ හරි දුකයි ඇඬෙනවා අහුවා. ඇයි එහෙම දේවල් කියන්නේ? ඒව ප්‍රශ්න ඒව සංස්කෘතික. තේ අපේ හිත සැහැල්ලු වෙන්නේ අපේ හිතේ මේ නගරේ වගේ පිරලා තියෙන දේවල් ටික අපිට ගමේ යවන්න වෙනවා, විස්රාම යවන්න වෙනවා, නිවාඩු යවන්න වෙනවා. යෝනිසෝ මනසිකාරයක් කරන්න අයිතියක් තියෙනවා. හිතලා ඕමනාවෙන් දෙයක් මෙනෙහි කරන්න හැකියාවකුත් තියෙන්න ඕන, පුළුවන්කමකුත් තියෙන්න ඕන. ඒක ප්‍රශ්නිකුත් නෙමෙයි අපිට. දැන් අපිට මොන හරි දෙයක් ගැන හිතන්න ඕමනා වෙලා හිතන්න බැරි නම් එතකොට මොකද වෙන්නේ? ලෙඩක් නේ. ආන්දී නිසා අපිට යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. දෙකක් තියෙනවනේ නේද? අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය. අපිට ඌමනාවෙන් යුතුයි වැදගත් කියලා අපිට හිතන්න ඌමනා කාරණයක් ඔස්සේ අපිට හිතන්න හැකියාව තියෙනවා. දැන් අපි මේ ඉවත් කරන්නේ අපිට දුක පිණිස, අහිත පිණිස, අනර්ථය පිණිස, අවැඩ පිණිස, පාලනයෙන් තොරව අපිව පීඩාවටපත් කරන දේවල් තමයි අපි දුරු කරන්නේ. අයෝනිසෝ මනසිකාරය. මෙතන තියෙන පිළිතුරේ ඥාන දර්ශනයක්. තමන් දකින්නේ කොතනින්ද? ඒ දකින්න තැනේ ස්වභාවයට අනුව තමයි තමන්ට පේන්නේ. එයා ඉන්න තැනට අනුව තමයි යාට පේන්නේ. දැන් අපි දුරකථන ඇමතුමක් කාට කාට හරි දුන්නාම ලංකාවේ හෝ විදේශ රටවල් වල ඉන්න එකෙන් අපි කෝල් එකක් දීලා අහගන්න, ඔයාට මොනවද දැන් පේන්නේ? එක් එකයි කියනවා එක එක එක් දේවල්. මට ජනේලෙන් පේනව පහල, මං තට්ටු 40 ගානක් උඩේ ඉන්නේ. එයා 45 වෙනි එකේ ඉන්නේ. මේ පහල වාහනය එහෙම යනවා පේනවා, ඈති බෝද පේනවා. මම ඉන්න තැනට. එයා ඉන්න තැන. ආයෙ වෙන රටකට කෝල් කරනවා. අපි අහනවා ඔයාලට මොනවද පේන්නේ? අපි ලස්සන පරිසරයක් බලන්න ආව. මම මේ කඳු යායක් මට පේනවා ඈතේ. ලස්සනට මල් පිපිල තියෙනවා මේ කාලේ. අර ලස්සන ප්‍රදේශයක ඉන්නේ. ඒ යා ඉන්න තැන. යාට ඒ ඉන්න තැන ඉඳන් බලන විදියට ආස්වාදනය වෙනවා. එහෙමද නැද්ද? ආස්වාදනය. අපේ ඥානය තුලත් එහෙමයි පින්නතුනේ. මේ ලෝකය තුල, මේ ලෝකය දිහා බලන අපේ තැනක්, ස්ථාවරයක්, ගුණයක් තියෙනවා. ආන්නේ ගුණයට අනුව එක දිහා බලනවා. හන්දේ මම කියමුකෝ මල් පෝච්චයක් මං ගෙනාවා කියලා. ගෙනල්ලා පෙන්නුතුනේ ඉස්සරහින් තියෙනවා. තියලා මං හැමෝගෙන් මහා ඔබට මේ පේන්නේ කොහොමද? එක්කෙනෙක් කියයි මේවා හාමුදුරනේ පන්සලට ගැලපෙන්නේ නැහැ. මාලා ගන්ධ විහෙපන ධාරණ මණ්ඩන විවසනට්ටානා කියලා එක්කු ශිෂ්‍යාවකුත් තියෙනවා. මේ මල් පන්සලට ගැලපෙන්නේ නැති මල් මේවා. රෝස මල් දාගත්තේ මොකද? මේ මේකෙන් තියෙන රෝස මල් දුක. මේව මල් ගැලපෙන්නේ නැහැ මේ මල්. ඒ ආයි ඉන්න තැන යාගේ දෘෂ්ටිය. තා පොඩි ළමයෙක්ගෙන් අහුවා, "මාරි ලස්සනයි, මං හරි ආසයි රෝස මේම." හරි සතුටුයි. තායික. හරි හොඳයි, හරි ආශිර්යයක් ලැබෙනවා රසයෙන්. බලන්නකො දැන් තමන් ඉන්න තැනින් තමයි. දැන් මේ කතා කරන්නේ මේ පොඩි බණපදයක් නෙමෙයි, ලොකු කාරණයක් සැහැල්ලු කරලා මේ කියලා දෙන්නේ. ඔබට පීඩනය සපයන්නේ ඔබ බලන ස්ථාවරය මතයි. ඔබට ගැටලු ඇතිවන්නේ ඔබ මේ ප්‍රශ්නය දිහා බලන ස්ථාවරය මතයි. බුදු කෙනෙකුට පුළුවන් ඕනම ගැටලුවක් කරගන්න නැතුව විසඳන්න. තමන්ගේ ගැටළු ලියාගෙන අනුන්ගේ ගැටළු ලිහලා උන්වහන්සේලා කයිමේ ලෝකේ මේ බහා තියලා සමුගෙන ගියා. ඒ නිසා ලෝතර බුදු කෙනෙකුට මේ ලෝකේ සියලු ආගමිකයන්ට කියන්නේ දැන හෝම දැන නිග්‍රහයක් අපහාසයක් කරන්න එපා. ඒකට හේතුව තමයි ඒ තරම්ම ඒ මනස ඒ පරිත්‍යාගය ඒ කැපවීම ඒ තරම්ම අහිංසකයි, ඒ තරම්ම සාධාරණයි, ඒ තරම්ම යුක්ති සහගතයි, ඒ තරම්ම යහපත් පරිත්‍යාගයක් තමයි මේ බුදුවරු ලෝකේන කරේ. දැන් අපි නම් තව කමක් නැහැ. බුදු දෙනෙක් එහෙමද නේද? රාජකුමාරේ මහා රාජ්‍ය ශ්‍රේයකට සම්පත් ලබන වුණා ඉන්න පුළුවන් කෙනා මේ දෙපා මෙහෙසවල අනිතන වැඩම කරලා මිනිස්සුගේ දුක් ගැහැට නිවා ගන්න සැනසීමක් ලබා දුන්නා. මේ සියලුම ආගමික ශාස්ත්‍රවරු මේ මිනිස්සු එකතු කරන්න මිසක් උත්සාහ කරේ මිනිස්සු බෙදන්න නෙමෙයි. ඉතින් මේ ආගමිකයෝ ඒක හරියට තේරුම් අරගෙන නැහැ මෝඩා මේ ආගමිකයෝ. ඒගොල්ලෝ මේක බෙදා ගන්න. අපි බෞද්ධ, අපි මුස්ලිම්, අපි හින්දු, අපි කතෝලික කියලා මේක බෙදා ගන්න සාධකයක් තමයි තියෙන්නේ. ඒක තමයි මෝහය කියන්නේ. මේ සියලුම ශාස්ත්‍රවරු උත්සාහ කළේ අපි හිතන්න ඕන අපි තේරුම් ගන්න ඕන මිනිස්සු එකතු කරන්න, සමග කරන්න, අවබෝධය ගොඩනගන්න තමයි උත්සාහ කරේ. බෙදන්න නෙමෙයි. ඔබ හිතනවාද බුදුරජාණන් වහන්සේ, යේසුස් වහන්සේ, නබිතුමා, ඊට පස්සේ ඔය ඉන්න අනිකුත් ඒ ශාස්ත්‍රවරු කියන අය සියලු දෙනා එක මේසක වාඩි වෙලා ආහාර දානයක් අපි දෙනවා සංවිධානයක ගෙන්නලා. රෝයි නේද? අපි ඉන්නේ බුද්ධ දෙකෙන්තර හරිනේ. අර ඉන්නේ අර මේ දේශස්වාගදියා බලන්න හොඳන ඒ අමුතු දාර්ශනික කාර්යයක් බලන්න. ඒගොල්ලෝ හරිය සන්තෝෂයෙන් කතා කරයි. අපි වගේ සමගියෙන් අනේ ලෝකේ අපේ ශ්‍රාවකයොත් ඉන්නව නම් නේද? බුද්ධිමත් නම්, ඥානවන්ත නම්, දාර්ශනික නම් ඒ කෙනා ළඟ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තියෙද? මට ආරයට වඩා සෙනග ඉන්නවා, ආරයට වඩා මට සෙනග ඉන්නවා. එහෙම එහෙම තත්ත්වයක් නැහැ. ඔවුන් අතිශයින්ම පණ්ඩිත නම්, ඥානවන්ත නම්, අතිශයින්ම සම්පන්න. මට ඔය උගත් ෆාදර්ස්ලාගෙන් හම්බ වෙනවා. අපි අතිශයින්ම සහෝදරත්වයට පත් වෙනවා, ආදරණීය වෙනවා. ඒකට හේතුව අපේ ගවේෂණය, අපේ ස්වායය, අපේ විෂය හරි සමාන වෙනවා, හරි විද්‍යාත්මක වෙනවා. අපි ඇඳුම් වලින් වෙනස් වුණාට මට කිය මම කියලා මට දවසක් මගේ වයසම පාද කියනකොට මම කිව්වා මට වහම මගේ සහෝදරයා වගේ දැනෙනවා. Hindu පූජකතුමෙක් කියනවා මට හම්දුරුවම මගේ පුතා වගේ දැනෙනවා. ඒ තරමට මට ආදරයක් දැනෙනවා. ඒ කතා කරපු වචන කීපයට එයාට දැනෙච්ච සෙනෙහස, එයාට දැනෙච්ච ආදරය කියන්නේ මට පුතා වගේ දැනෙනවා. මේ ලෙන්ගතුකම නෙනේ නිකන් පුතෙක් වගේ දැනෙනවා කියන්නේ. බාලය කියන අදහස නෙමෙයි. ඒ තරම් ලෙන්ගතුකම කියන්න බෑ. ඇයි ඒ? ඒ තමයි පරිණතකම. ඒ තමයි පරිණතකම. අපි පරිණත නම් ඒ පරිණත භාවය ප්‍රකට වෙන්න ඕන. අපි බොහොම ඉහළින් දකින්න පුරුදු වෙනවා. උසස් සංගමෙන් දකින්න පුරුදු වෙනවා. ගුණාත්මක මට්ටමින් උසස් අන්දමින් දකින්න ගුණධර්ම වලින් ජය ලබන්න ගුණධර්ම වලින් පිළිතුරු සපයන ගුණධර්ම වලින් සාන්තකත්වය ලබන්න යා කැමති වෙනවා. සමහර අය ජය ලබන්න පටන් ගන්න නේද? අසාධාරණෙන් ජය ලබන්න පටන් ගන්නවා. බලයේ යොදලා ජය ලබන්න පටන් ගන්නවා. අයුක්තියෙන් ජය ලබන්න පටන් ගන්නවා නේද? සමහර අය ජය ලබා ගන්න උත්සාහ කරනවා. ඒක යුක්ති සහගතද අයුක්ති සහගතද කියලා ගමන් ඒක මට වැදගත් නැහැ. ශක්තිවන්තයා ජය ගැනීම කියලා කොහොම හරි ජය ගන්න. ඒක වනචාරී සත්ව ගතියක්. මොකද කරිය අග්‍රහණය එමේ කියලා. හැබැයි කොච්චර ආරේ ධර්ම ඉගෙන ගත්තත් මම කියන්නේ යුක්තිය හා සාධාරණ ඉක්මවා එන බලවේගයකට ක්‍රියා කරන්න ඕන ක්‍රමවේදය තුළ ඔහුට තේරෙන ආකාරයෙන් පැහැදිලි කර දෙන්නට අපි උපාය මාර්ගික ක්‍රමවේද යොදා ගැනීම කිසිදු වරදක් නැහැ. එහෙම නැත්නම් ලෝකේ මොකද වෙන්නේ? යහපත් මිනිස්සයා ගුණවත් මිනිස්සයා පෑගෙනවා, අයහපත් අය අගුණවත් අය ඉදිරියට යනවා. එහෙම වෙන්නේ ඉඳ තියන්න බෑ. හරි මැදහත් තැන තියෙන්නේ ධර්මය. ඒක අදහස් කරන්නේ අසාධාරණයක් කරනවා කියලා, අවැඩක් කරනවා කියලා, අනීතියක් කරනවා කියලා. එතන සාධාරණත්වයේ ජයගත යුතු නිසා මම මෙන්න මෙහෙම කියමනම් කියලා දෙනවා. මේ කියමන තුල තියෙන යම්කිසි යථාර්ථයක්. අයුක්ති සාගත මිනිසයා අසාධාරණ මිනිසයා මිනිස්සේ බුරු 10ක් කියන විට සාධාරණ මිනිසයා යුක්ති සාගත මිනිසයා බුරු 100ක් කිව යුතුයි කියලා. මොකද කල්පනා කරලා බලන්න මේ වචනේ තේරුම මොකද්ද කියලා. අසාධාරණ කෙනෙක්, අයුක්ති සාගත කෙනෙක් බුරු 10ක් කිව්වොත් යුක්ති සාගත මිනිස්සේ සාධාරණ මිනිස්සේ ඒක යටපත් කරන්න බුරු 100ක් කිව යුතුයි. දැන් ඔබ හිතන්නේ 100ක් කියන එකද වැරදි 10ක් කියන එකද? හ්ම් 100ක් කියන එකද නෑ, එතන වැරදි 10ක් කියනවා. 100ක් කියන කෙනා 100ක් කියන්නේ යුක්තිය හා සාධාරණී ඉටු කරන්න ඒකයි. එතන එයාගේ යුක්ති සහගත සාධාරණ පුජ්‍යලයා බොරු 100ක් කියන්නේ යුක්තිය හා සාධාරණී ඉෂ්ට කරන්න. අයුක්ති සහගත පුජ්‍යලයා බොරු 10ක් කිව්වේ අයුක්තිය සහ අසාධාරණී නෝයි කියලා යනකො මොලේ නෑ නේ. හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? මේ බෞද්ධ මේ පරාජිත වෙවි, දීන වෙවි, දීන වෙවි පල්ලෙහාට යන්නේ. මේ දර්ශනේ නැති නිසා ආනන්ද හඳුරාගේ වගේ මේ දර්ශනේ නැහැ. පරාජිත අමූලික ශ්‍රද්ධාවෙන් මත් වුණාට පස්සේ මෝහයට පත් වුණාට පස්සේ ඇතු ජීවිතයේ ජයග්‍රහණය ලබන්න හරි අමාරුයි. අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙකුට තියෙන හරි අමූලික ශ්‍රද්ධාව, මෝඩ කරුණාව, මෝඩ මෛත්‍රිය, අගක් මුලක් පිළිබඳව විග්‍රහයක් අවබෝධයක් නැති ගුණය. ඒ නිසා හරියට දුකටපත් වෙලා තියෙනවා. තමන් දියුණු වෙන්නෙත් නැහැ, දියුණු වෙන කෙනෙකුට ඉඩ දෙන්නෙත් නැහැ. දියුණු වුණත් ඉරිසියයි. මං කිව්වා මානේ හපත්තේ අර මස් කඩකාරයා හොඳ වාහනයක යනවා. මේ මයි යාන්තින් අන්තින් මේ මයි අපස තුන් හාරසේ වාහනයක් ගෙනල්ලා තියෙනවා කියලා කිව්වම සද්ද නැතුයි ඉන්නවා. මොකක් කියන්නේ කියලා බලන්න ඕන. අපේ ගමේ පන්සලේ හැමතුරු කෝටි දෙකම ආරක වාහනයක් ගෙනල්ලා
නෑ. බලංකොගේ තියෙන තෘෂ්ණාව තණ්හාව අර මස් කඩ ගන්න උගෙනවට කවන්නේ ඒකට කවන්නේ හන්සලේ හම් බෑ ඒක ගෙන්නන්න
දැන් මම නිකවට මෙහෙට එන සමාන දායකයන් වම් කියලා ඊළඟට මම ගන්නවා ආහනේ මේ වගේ වාහනයක් ගන්න කියලා හක්ක බහින බොහෝ ගන්න මම බලන මොකද කියලා ගැස්සිලා යනවා ඇයි ඒගනේ අපායි වහලක් නැත්තේ ලාංකිකයෝ ඉන්න බෞද්ධයෝ ඉන්න එකේ අපායි වහලක් නැහැලු මොකද කියලා හුවම් නෑ බය වෙන්න දෙයක් නෑ උන්ට උඩට නගින්න දෙන්නේ නෑ ගෝයි උඩ නැගුත් ඇතුළෙම ඉන්නේ උන් ආයතන ඇයි බෞද්ධ අඩු කුලේ ඉන්නේ ඇයි අපි බිම වහන්නේ දැන් මේ පුතු ඒවාඩි වෙලා බණ අහන එකට බයින සමහර අය නේ අපි බිම වහන්නේ වෙන අපි පත්‍ර කරවල වාඩි වෙන්න අපි යන්තම් සම්බෝලේ බතයි ගන්න අපි යන්න ඕන පොඩි පොඩි වාහනයක යන්න එච්චර ලස්සනට අදින්න ඕනේ ලස්සනට පොඩි පීරන්න ඕනේ නේ ඕන දත් මදින්න ඕනේ රවුල කපන්න ඕනේ හීන කුලේ ඉන්නේ ඔක නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරේ අග්ගෝහමස්සි ලෝකස්සේ මම අග්‍ර වෙනවා මම ජේෂ්ඨ වෙනවා මම ශ්‍රේෂ්ඨ වෙනවා කියලා මමත් හිතනවා එහෙම දැන් පිටුතුන්ගේ බුදුම මාන්නයක් නෙදෙන්නේ මේ ආමුණුවන්. ඒ මම ලග්‍ර වෙන්න ඕනලු ශ්‍රේෂ්ඨ වෙන්න ඕනලු ජේෂ්ඨ. ඔබ සියලු දෙනත් එහෙම හිතා. මට කියන්න දෙන්නේ මම විතරක් එහෙම හිතනවා නෙමෙයි. ඔබට මා අනුශාසනා කරන ඔබ සියලු දෙනත් එසේ සිතන. නැත්තම් මාගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නොවේ. එහෙනම් ඔබ සියලු දෙනත් එසේ සිතන. හැමදාම උදේට ඔය ගාතාව පුළුවන් නම් මෙනෙහි කරන්න. අයමත්ති මාජාති නත්ති දානි පුනබ්බෝ කියලා කියන්නේ. අපි උපත නැති වෙන තැනමට උපත මරණේ නැති වෙන තැනට මාදු වෙන්න. අන්න එවැනි ආකාරයේ පෞරුෂයක් ගුණයක් තිබුණ නිසා තමයි පින්නතුනේ මුළු ආසියාවම මුළු සමස්ත ලෝක ජනගහණය 180ක් 90ක් බෞද්ධ බවට ඉතිහාසයේ පත් වුණා. දැන් නැහැ. දැන් මිත්‍යා දෘෂ්ටිය යන්නේ ඇයි? අපි මේක අනවබෝධයෙන් හීනමානයක් බවට පරිවර්තනය කරලා එක්තරා වෘත සම්ප්‍රදායකට කොටු කරලා ඍණාත්මක කියන ගණේට වැටෙන විදියට දෘෂ්ටිගත කරලා හදලා තිබ්බට පස්සේ බින්න තුනේ අපිට තියෙන්නේ එකිනෙකාට ඉරිෂ්‍යා කර කර ඉන්නව හැරෙන්න වෙන වැඩක් නෑ. විශේෂයෙන් ඉරිෂ්‍යා කරන්නේ දියුණුවට, සාර්ථකත්වයට, සතුටට. ඒකනේ අර ත්‍රිවිලර වල කොළු ගැටව ගහන්නේ නේද? රුසියාවට වඩා ලොකු ඉරිසියාව කියලා. ඇයි ඔහොම දේවල් ගහලා තියෙන එක මාත්මෙක් කිව්වා සුද්දොන්ට සිංහල බැරි හින්දා හොඳයි හාමුදුරුවනේ නැත්තම් සුද්ද කල්පනා කරයි මේ මොකද්ද කිව්වේ. ඈ රුසියාවට වඩා ලොකු ඉරිසියාව කියලා. ඇයි ප්‍රතික්ෂේප කරනවා? දෙවුණුව ඕන්නේ, සාර්ථකත්වයේ ඕන්නේ, ලස්සනට ඕන්නේ, සතුටෙන් ඉන්න ඕන්නේ. අපි දුකින් ඉන්නවා. හාමුදුරු කෙනෙක් වුණා දුක් විඳිනව බලන්න. අන්න හාමුදුරු මාර්ග ඵල කිප්පෙලා ඉන්නේ. ඇයි අපි එච්චර දුර්වල වුණේ? අනම්බෝධය නොදෙන්නම් නොදියුනු ඒව නැති කරගන්න ඕනේ. ඒව දාලා ඔළුවට තෙරපල දෙන්නේ ලේසින් අයින් කරන්න බෑ. ඒවා සීල වෘත බවට පත් වෙලා ඉන්නේ නැහැ. ඒවා අයින් කරන්න බෑ. ඒකෙන් සතුට අහිමි වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට නිවැරදි ආකාරයෙන් මනස ගොඩනගෙන තැන තමයි පින්නතුනි සහනශීලීව අපිට ඉන්න පුළුවන්. සම්මා දිට්ඨියේ ඉන්න පුළුවන්. අපිට කිව්ව කීර්තිය, ප්‍රසිද්ධිය, ලාභ, සත්කාර හොඳ නැහැ කියලා. කොච්චර හොඳ දෙයක්ද? කීර්තිය තියෙන එක හොඳ නැද්ද? කීර්තිය කියන්නේ බොහොම හොඳ දෙයක්. ඉතින් කීර්තිමත් වෙන්න බෑනේ නිකන් හොඳ දෙයක් කරේ නැතුව. හොඳ දෙයක් කරන්න නම් කීර්තිමත් වෙන්න බෑ. හොඳ දෙයක් ලෝකෙට නිෂ්පාදනය කරන්න නැතුව ලාභ ලබන්න බෑ. බලන්න නිකන් වාහනයක් කරේ විදිහ මොකක් හරි අඩු ක්වොලිටි එකකින් හදන්න බලන්න. ලෝකේ සම්මානනීය වෙනවද? ගෞරවණීයත්වයටපත් වෙනවද? ලෝකේ වැඩිම අලවියක් සිද්ධ වෙනවද ඒක නේ? හොඳම නිෂ්පාදනය කළොත් විතරයි යාට ලාභ සංකර ලබන්නේ. ඉතින් බලන්න හොඳම දේවල් තමයි කියන්නේ. හොඳම දේ කරන්න. හොඳම දේ නිෂ්පාදනය ප්‍රශංසා හොඳ නැහැලු. ප්‍රශංසා නිකන් ලබන්න පුළුවන්. ප්‍රශංසා ලබන්න පුළුවන් හොඳම දෙයක් කළොත් විතරයි ලෝකෙ යහපතකට විතරයි ප්‍රශංසා ලබන්න පුළුවන්. ඔබ හරින දේ කරන්න ප්‍රශංසාවට ඔබ කැමති වන්න, අප්‍රශංසාවට අපකීර්තියට අකමැති වන්න. බුදුරජාණන් වහන්සේ ලබා දුන්න උපදේශයක් තමයි වික්ෂුන් වහන්සේට මේ පැහැදුනන්ගේ පැහැදීම පිණිස, පැහැදුනන්ගේ පැහැදීම වර්ධනය පිණිස වාසය කරන්න කිව්වා. භික්ෂුන්ට ලබා දෙන කෙටි උපදේශය අනුශාසනය. ඉතින් ප්‍රශංසාව හොඳයි. ඉතින් අපිට කිව්ව ප්‍රශංසා ලබන්න බෑ කියලා. ඊට පස්සේ මෝඩ වැඩ කරනවද නුඹ? දැන් මම මෙතන ප්‍රශංසා ලබන්න ඕන විදිහට බණ කියන්න ඕන කියලා හිතාගත්තේ නැති වුණා. මොකද වෙන්නේ? අප්‍රසාදේ නැගෙන මොනවා හරි දෙයක් කළේ ඉවරලා බණුනා. දැන් මේක තේරුම් ගත්තේ නැති හාමුදුරුවෝ පිරිසකුත් ඉන්නවා. මාර්ගඵල ලබනලු. ඒ වුණාට බණුන් කෝටියකට අහන විදිහම වැඩ කරනවා. ඒ වුණාට ඇත්තම කියන බණුන් අහන්නත් ඕනලු. නැත්තම් ඉන්න බැරිලු. ඉතින් අර නිර්වාණ ධර්මයක් වරත්තල ගත්තොත් උමුතු වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එහෙම එකක් වෙනවා. අපිට උනත් ඒ නිර්වාණ ධර්මයේ පොඩ්ඩක් වැරදිලා අරගෙන උමුතු පොඩි ගතියක් ඇති වෙච්ච කාලයක් තිබ්බා. අන්නේ සංක්‍රාන්ති කාලයේ ගෙවමින් ඉන්න අයගේ. ඔක හරියනවා. පස්සේදි හරියනවා. හොඳ මාර්ගය කියන්නේ. හොඳයි. නමුත් පොඩි උමුතුකම් තියෙනවා අර. මුල් කාලෙදි කාටුණක් දෙන්න ඇති වෙනවා. පස්සේ දෙක නැති වෙනවා. ඒක ස්වභාවය. මං තරුණ කාලේ සටන් කලා පන්තියකට ගියාම සටන් කලාපන්තියට දෙවෙනි දවසේ ගියාට පස්සේ ඇඟට ආපු හයියට මට හිතුණා මාස්ටර්ට ගහන්න පුළුවන් දෙකට ගැදින්න කියලා. මෙයා කවුද කියලා හිතුණා. ඇඟට ඒ තරම් හයියක් ෆිට් එකක් එනවා. මං අවුරුදු 5ක් 6ක් පන්ති ගිහිල්ලා මාස්ටර් දිහා බැලුවා. එදා ගැහුවා නම් එහෙම මම කනවා හොදට කියලා. මොකද අවුරුදු 5ක් ගිහිල්ලා ළඟින් යනවත් බැරි නිසා. පුදුමයි කියලා කියන්නේ මම මගේ මාස්ටරුත් දැන් බණ කියනවා. කලා ගුරුවරයා බණ කියනවා මේ වෙනකොට. මට ආරංචිය ලැබුණා දෙවුන්දර ප්‍රදේශයේ ඉන්නේ. බණ කියන හම්බෙන්න යන්න ඒවා අත්හැරලා දාලා. ලංකාවේ ලස්සනම කලාවෙන් ලස්සනම මේ ආට් කරන්න පුළුවන් කෙනා ටෙක්නික්ස් කරන්න ලස්සනටම කරන්න පුළුවන් ලංකාවේ ඉන්න සුපිරිම කෙනා හරිම ලස්සන කෙනෙක් හොඳ මිනිස් ගුණ ධර්මත් එක්ක කලාවත් දියුණු කරගන්න තියෙන දැන් ඒවත් ඇහැරලා ගන්න මේ ලෝකේ තියෙන වැඩකටම නැති දේ කියලා කල්පනා කරලා ධර්මය කියමින් ධර්මය අහමින් යන මම පොට්ටි කිව්වත් යවුවා දේශනා ටිකක් යවුවා කල්‍යාණ මිත්‍ර සංගමය ඇති කරගන්න හොඳයි දැන් ඔබ සතුටින් නම් ඉන්නේ ඔබට වෙන කිසිම දහමක් අවශ්‍ය නැහැ මම එහෙම කියන්නේ හැබැයි වරදවා තේරුම් ගන්න එපා ඇත්තටම ඔබ සතුටින්ද නැද්ද කියලා ඔබ තේරුම් ගැනීමේ වගකීම තියෙනවා වෛද්‍යවරයෙක් කියන ඔබ නිරෝගීව නම් සිටින්නේ ඔබට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය නැත හැබැයි කෙනෙක් වැරදිලා මම නිරෝගී කියලා හිතාගෙන හිටියෝ ලෙඩ තීද්දි අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා ඔබ හොඳින් පරීක්ෂාවටපත් කරන්න බොඩි චෙක්අප් එකක් කරනවා නේ හොඳින් පරීක්ෂාවටපත් කරන්න සියලුම දේවල් හොඳ නම් සීනිත් හොඳයි කොලෙස්ටරෝල් හොඳයි ප්‍රෙෂර් හොඳයි ඔක්කොම හොඳ නෑ වෛද්‍යවරයා කියන ඔබට බෙහෙත් අවශ්‍ය නැත ඔය විදියට ඉන්න බෙහෙත් නීම කරනවාද ඉතින් මා කියන දේ අතරත් ඒකමයි තියෙන්නේ ඔබ වඩා පූර්ණ අවබෝධයකින් සැනසීමෙන් නැගීමේ අයි කිසි පිළිවෙතක් ඕනේ කිසි ධර්මයක් ඕනේ කිසි මෙනෙහි කිරීමක් ඕනේ කිසිම විදර්ශනාවක් අවශ්‍ය කරන්නේ හැමදෙස්සෙම සායනාසෙ විදර්ශනා කරන්න විදර්ශනා කරන්න විදර්ශනා කරන්න කියලා කියන අපි විදර්ශනා කරනකොට නෑ නෑ අත කැඩිච්ච මනුස්සයට ඇගිවේ පත්තුව බැඳ ගන්න කරේ ඉල්ල ගන්න කියලා අනික නේද නැත්තම් එයාත් නිකන් අත වෙලලා කරේ ඉල්ල ගන්න කියලා හාමුදුරුවෝ හරි වැඩේ නේ කරේ මගේ මේ හොඳට දිවිච්ච අත මාත් කර වැඩේ පත්තුව බැඳලා කරේ ඉල්ල ගත්තා ඊට පස්සේ ඒක එයාලු ප්‍රශ්නයක් කරන දැන් අත කැඩිච්ච කෙනාට ඒක විසඳුමක් හොඳට තියෙන අත තියෙන්නේ පත්තුව බෙදලා තියෙන එල්ල ගත්තාම ඒක ප්‍රශ්නයක්. අනේ වරදි එහෙම කරන්න එපා. තේරෙනවද? මේකත් හරියට රියදුරු පාසලක් වගේ. යම් කිසි ටිකක් කොටසක් අපි ඉගන්නලා දෙනවා. ගියර් පද්ධතිය, ක්ලච් බැලන්ස්, බ්‍රේක් ඇක්සලරේටර් පොඩ්ඩක් බැලන්ස් කරලා වීල් එක පොඩ්ඩක් කරකවගෙන යන්න උගන්වනවා. එතනින් පස්සේ අනුගමනය කරන්නේ තනිකර තමන්ගේ ශරීරයේ බැලන්ස් එක, තමන්ගේ රුචිකත්වය ඒතර ඉඳලා වැඩ කරන්නේ. අර ලර්නර්ස් එකේ උගන්වනකොට මෙතන මේ විදිහට හරවන්න, මෙතන මේ විදිහට හරවන්න කියලා එයා කල්පනා කරන්නේ. එයා දන්නවා මගේ හොඳ ඩ්‍රයිවින් කියලා කියන්නේ අනුතරක් නැතුව පාරේ යන එකයි කියලා දන්නවා. ඉතින් ඒකට අවශ්‍ය කරන ඕනම ක්‍රියාමාර්ගය අනුගමනය කරනවා. එච්චරයි. එහෙනම් මනස තුලත් අපිට මොකද දෙන උපදේශය? යම් පුහුණුවක් ලබා දීලා හාමුදුරුවෝ මෙතනින් ගොඩ නගනවා. ගොඩ නැගුවට පස්සේ ඔබේ ප්‍රධාන සාධකය තමයි හොඳ ඩ්‍රයිවින් කියලා කියන්නේ. හොඳ මනසකින් පුළුවන් තරම් අර පවතින උත්සාහ කරනවා. මානසික තත්ත්ව හොයන්න යන්න අවශ්‍ය නැහැ. මානසික ගතියක් නැත්තම් අපි ගති විමුක්ත භාවයට පත් වුණාට පස්සේ මානසික ස්වરૂප හොයන්න යන්න අවශ්‍ය නැහැ. සියල්ලම සබාධහමට බාර දීලා තියෙන්නේ. සියල්ල සබාධහමේ කැමැත්ත කියලා ආධ්‍යාත්මික වශයෙන් මතහැරියා. පුජ්‍යලෙක් නැහැ. අර පුජ්‍යල විඥානයක් නැගිටින්නේ නැහැ මෙතන. බලන්න තියෙන සැනසෙල්ල. පුජ්‍යල විඥානයක් නැගිටපු ගමන් තමයි කරත්ත බැඳගත්ත ගොනාව. ඒක එහෙම නෙමෙයි. ඒක මෙහෙම වෙන්නේ. ඒක මෙහෙම නෙමෙයි. ඒක හරම වෙන්නේ. කිය කියා මේ මනස තුල ලොකු පෙරලියක් සටනක් හටගන්නවා. පුජ්‍යල විඥානේ නැකිට. අමඤ්ඤ මානත්වය එහෙම නැත්නම් පුජ්‍යල විඥානය පුජ්‍යලත්වය එතන ගොඩනගා ගන්න නැතුව යවාසය කරනකොට එයාට අර විශ්වීය ගුණය ලැබෙනවා. විශ්වීය ගුණය එයාට බාර ගන්න හැකියාව තියෙනවා. අතහැරීම සම්පූර්ණ කළා. කළ යුතු සියල්ල සම්පූර්ණ කළා. අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළාට පස්සේ පෙනුතුනි කිසි දෙයක් නැහැ මේක. ශූන්‍යයි. ශූන්‍යත්වයට පත් වෙන්න ඕන. ශූන්‍යය කියලා දකින්න නෙමෙයි තියෙන්නේ, ශූන්‍යත්වයට පත් වෙන්න ඕන. ශූන්‍යත්වයට පත් වුණාම ශූන්‍යය කියලා දෙයක් නැහැ. මේ හඳුන ගන්න ස්වභාවය, ග්‍රහණය කර ගන්න ස්වභාවය මේ විඥානයේ තියෙන ලක්ෂණය. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් මෙහෙම කටයුතු කරමු. අපි යම් ගමනක් යන නගරයක් බලමු. විතර අනුරාධපුරයට යනවා. අනුරාධපුරයට යනවා කියලා 10 දෙනෙක් කියනවා. මමත් අනුරාධපුරේ යනවා, මමත් අනුරාධපුරේ යනවා, මමත් අනුරාධපුරේ යනවා කියලා 10 දෙනෙක් කියනවා. 10 දෙනාම අනුරාධපුරයට යන්නේ එකම කාර්යයක් සඳහාද? නෑ. එකෙනෙක් වන්දනා ගමන. තව එක්කෙනෙක් මොනවා හරි බාණ්ඩ රැගෙන එන්න. තව එක්කෙනෙක් බාණ්ඩ ටිකක් එහෙට ගෙනින් ලබා දෙන්න. ආදි වශයෙන් දහසකුත් කාරණා ඉදිරිපත් කරනවා. පුජ්‍යල විඥානය තුළ ඒ දෙොල්ලන් අදාළ කරන ආකාරයට ඒ රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්න ඕන කොහෙද යන්නේ? යන තැනක් නේ. කොහෙද ඉන්නේ? ඉන්න තැනක් නේ. අපිට හොඳට තේරුම් ගන්න ඕන පංච උපාදානස්කන්ධයට බර වීමයි දුක. පංච උපාදානස්කන්ධය පෝෂණය කරලා අපිට දකින්න පුළුවන් නිවනක් නැහැ. පංච උපාදානස්කන්ධය දුරු කිරීමෙන් නිවන දකින්න පුළුවන්. පංච උපාදානස්කන්ධයක් ඇතුළත වැඩ කරන එක ගොඩාක් දෙනෙක් දකින්නේ නැතුව ඒවකට සිටී ශාස්ත්‍රවරු මේ පංච උපාදානස්කන්ධය විසින් ලෝකය ග්‍රහණයට පැමිණෙනවා. ඇසකන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් හය පහට ඇවිල්ලා ලෝකය ස්පර්ශ කරන්න පටන් ගන්නවා. අන්න එතනින් වළක්ව ගන්න උත්සාහ කළා. ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේක අභ්‍යන්තරින් වළක්ව ගන්න තියෙන්නේ. බාහිරින් නෙමෙයි. බාහිරින් ආවට පස්සේ ඒක වළක්වන්න බෑ. අපි ගැඹුරින් අධ්‍යාත්මය තුලින් බලන්න ගන්නවා. ලෝකයට දීලා තියෙන සියල්ලම උපකල්පනයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන්නේ අන්න ඒකයි. ඔය දවස් අසහල් කරන්න බෑ. සියලුම ලෝකේල දීපු දේවල් මොනවද? උපකල්පන, සංකල්පන. කල්පනා ලබා දෙලා තියෙනවා. අපි අර අහන්නේ කේවල මොනවද කල්පනා කරන්න කියලා. එයාගේ තිබෙන කල්පනාවල් ටික මැද අලුතෙන් කල්පනාවක් එයා හදන්නේ. ඊට පස්සේ තමයි එයාගෙන් අපි අහන්නේ කියලා මොනවද ඔච්චර කල්පනා කරන්නේ. අලුතෙන් නිර්මාණයක් කරන ලෝකෙට දීලා තියෙන සියල්ල කල්පනා. ඒ කල්පනාවෙන් බලනවා, මේ කල්පනාවෙන් බලනවා, අර කල්පනාවට යනවා, මේ කල්පනාවට යනවා. එහෙනම් මම මේ විදියට කල්පනා කරන්නේ නෑ, අර විදියට කල්පනා කරන්නේ. ඔය කල්පනා වල තමයි සංස්කාර කියලා කියන්නේ. එකතු කරන එක නිකරන්නේ. වෙන වැඩක් කරන්නේ. එකතු කරන එක නිකරන්නේ. සියලු කල්පනා. දරහදන් වහන්සේ මොනවා ගැනද කල්පනා කර කර ඉන්නේ? මහන්සලාට කල්පනා නැහැ. හිතලා කල්පනා කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයකින්. නමුත් මහන්සලාගේ දර්ශනය අවබෝධය කල්පනා කළ වැඩක් නැහැ කියලා තේරුම් අරගෙන ඉවරයි. කිසිදු කල්පනාවක් නැහැ. කල්පනා කරන්න ඕනේ කියලා අදහසකුත් නැහැ. කල්පනා කරන්නෙත් නැහැ. කල්පනාව මම මගේ ආත්මය වශයෙන් දැනෙන්නේ නැහැ. ඔබේ නම අල්ලගෙන ඉන්නකම් ඔබ ඔබේ නමට දැන්නොත් ඔබට රිදෙනවා. තාමත් එහෙමද? ඔබේ නමට මේ දැනලා ලියුමක් අහවම රිදෙනවද? නම අල්ලගෙන නම් ඉන්නේ රෙදින නැහැ. හැබැයි ඔබ නම වෙනස් කරනවා. ඒ නම නෙමෙයි දැන් වෙන නම, කේ නම නෑ. දැන් තමන්ට රෙදෙන්නේ. මේ ආධ්‍යාත්මික වශයෙන් තියෙන ස්වභාවය ඒකමයි. මම මගේ ආත්මය, මම මගේ ආත්මය කියලා යමක්ද ගන්නෙ. ඒකමයි රිදුන්නේ. පිටින් දෙයක් නෙමෙයි අපි වෙනස් කරනවා. ආධ්‍යාත්මික වශයෙන් කිසිදු රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් මම මගේ ආත්මය කියලා ගන්නේ නැති ස්වභාවය. මේ ගන්නේ නැති ස්වභාවය කියන කේදී අදහස් වෙන්නේ ප්‍රතික්ෂේපය නෙමෙයි, පිළිකුල නෙමෙයි, අප්‍රසාදය නොවේ. නිහඬව සිටීම නොවේ, හඬ නැගීම නොවේ. දර්ශනය මුලින්ම පැහැදිලි කරා. ඔබ දකින්නේ කුමද? ඒ දකින දෙයයි ඔබ ප්‍රකාශ කරන්නේ. දකින දෙයයි ඔබට ආස්වාදය දෙන්නේ. ඔබේ මනස තුලත් ඔබ සිටින්නේ කොතනද? ඔබ ඒ දකින දෙයයි ඔබ ආස්වාදනය කරන්නේ. ඒ ආස්වාදනය කරන දෙයයි ඔබ ප්‍රකාශ කරන්නේ. දැන් මම සාකච්ඡාවක් ඇඩියට මෙතන කවුරු හරි ගෙනාවා මම කරන්නේ ඒක. ඔබ ඉන්නේ කොතනද? ඔබට පෙනෙන්නේ කුමක්ද? ඊමස ප්‍රකාශ කරනවා. ඊට වඩා ඉහළ තැනක් තියෙනවා නම් එයාට මතක් කරනවා ඔයා මෙන්න මේ තැනින් මෙතෙන්ට ගොඩ වෙලා බලන්න එතකොට පේන ස්වභාවය බලන්න. ඊට වඩා ඉහළ තැනක් වුණාම කියනවා අනේ ඕ අතෙන්ට වඩා හරි ශෝකේ. දැන් මං හරි අතරින් නිදහස් වෙලා මම මේ බලන්නේ හරි ශෝකේ. හරි නිදහස්. මානසින් පහළට එන්න එන්න තමයි වෙන්නුනේ අර අගුණ දුර්වලකම් ඒ හට ගන්න. මානසින් ඉහළට යන්න 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 අගුණ දුර්වලකම් දුර් වෙනවා. ගුණ ධර්ම කොට නැගෙන. මානස පහළට එන්න එන්න මමත්වේ වැඩි වෙනවා. මානස ඉහළට නැගෙන නැගෙන මමත්වේ දුර් වෙනවා. මේ පෘථුවිය වුණත් පින්නතුනේ මේ පෘථුවිය අපි පය ගහලා යන්නේ හොදට ගුරුත්වාකර්ෂණ බලයෙන් තියෙනවා. උඩට යන්න යන්න ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා. දැන් ෆ්ලයිට් වලත් යනකොට පොඩ්ඩක් පා වෙනවා වගේ දැනෙනවා නේද විදේන්නේ. පොඩි ගැටියක් එහෙම තියෙනවා මේ මීට වඩා අඩුයි. උඩට යන්න යන්න අඩුයි පිටාට ගියාම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔලෝට ඇද ගැනීමේ ශක්තිය මහා ශක්ති ජනනයක් එක්ක අපි මේ වාසින්නේ. ලේසිද මේ පෘථුවි වටේ හඳ කරගෙනා නේද? හඳක් කරගෙන පෘථුවියත් කරගෙන ඒ දෙකම එකතු වෙලා ඉර වටේ කරගෙන කුඩි පහේ ගාරියට අර මේ රේසර් රෙහික බෝල වගේ නේ කැරිගේ කැරිගේ තියෙනවා. එකක්වත් එහෙම යන්න පටන් ගත්තොත් එහෙම ඉබාගාත ඉවරයි ඉඳලා. ඉතින් බලන්න අපි මොන තරම් මේ පටු සංකල්ප වලද ඉන්නේ මෙච්චර අනන්ත විශ්වයක් ඇතුලේ. තේරුණා නේද අපිට තියෙන දෘෂ්ටි කියන. ඔබට අකමැති වෙන්න කාරණාත්ම ප්‍රකාශ කරලා බලන්නේ සමහරලාට ඔබේ දෘෂ්ටි කොයි වගේද බලන්න. එයා අකමැති වෙන කාරණයක් කිව්වේ නැත්නම් එයාගේ අකමැත්ත හොයන්න බෑනේ. වර්ණයක් පෙන්නලා මම අහනවා මේ වර්ණය හොඳද මෙන්න මේක ගන්න. ඊට පස්සේ තමයි එයා කියන්නේ නෑ මම මේ වර්ණයට කැමති නෑනේ. නැත්නම් වර්ණය පෙන්වුවේ නැත්නම් මට අඳුන ගන්න බෑ එයාගේ නේ. හරි සරල තැනකින් මනස මතු කරගන්න තියෙන්නේ සංඥාවෙන් තොරව බලන්න. අපි සංඥාවක්ම ගන්න උත්සාහ කරනවා නම් ධර්මයේ කියලා ගන්න බෑ. සද්ධර්මයේ කර නැහැනේ. සංඥා ඇති තැන සද්ධර්මයේ නැහැ. නාම රූප ඇති තැන සද්ධර්මයේ නැහැ. වේදනා ඇති තැන සද්ධර්මයේ නැහැ. විඥානය ඇති තැන සංඛාර ඇති තැන සද්ධර්මයේ. එතන තියෙන ලෝකය දැන් අපි මේ පංච උපාදාන ස්කන්ධයට ප්‍රෙෂර් කරලා වැඩක් තියෙනවා. හරියට ඒක පංච උපාදාන ස්කන්ධයට ප්‍රෙෂර් කරනවා කියලා කියන්නේ උද්යෝෂණකාරයෝ කියලා පොලිස් කාර්යයන්ට ගහනවා නේද? ඒ වගේ පරිස්කාරයෙන් ගහලා ප්‍රසීසද ගන්න පුළුවන්ද? ප්‍රසීසද ගන්න බැහැ. ඈ ඒ එයා මේ උද්‍යෝෂණ කරවන්න ගහලා බණ්ඩන්න අපු කට්ටිය. එයාත් එක්ක ප්‍රසීසද ගන්න බැහැ. එයා ඇවිල්ලා ඉන්න මේගොල්ලෝ ගහලා එළවන්න ඉස්රෝ ආරේ. ඒක ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම තියෙන්නේ. එතෙන්ටත් ඕනර් එක එන තැනින්. උසාවියෙන්ද ජනාධිපතිගෙන්ද අගමැතිගෙන්ද එන්න එතනින් විසඳ ගන්න පුළුවන්කම තියෙන්නේ. පොලිස් කාර්යයත් එක්ක විසඳ ගන්න බෑ ප්‍රශ්න. ඒ නිසා හරි අඥානයි අපේ විශ්වවිද්‍යාල දරුවෝ. ඒ පොලිස් කාර්යත් එක්ක ප්‍රශ්න මේ නීතිය දෙල දැක්ම මෙතන ගහා ඉන්න බා ආව ගන්න. ගුටි ගන්න ආස නිසා පෙල්ලනවා. පෙල්ලලා වතුර කන වතුර ගාලා ගුටි කන ගුටි ගාලා පත්‍රේ වැටුනාම ගිහිල්ලා බිත්ති අලෝගෙන ඉන්න මේ මං ගුටි කන හැටි කියලා. ආන් මේ වගේ තමයි අපි මේ ආධ්‍යාත්මය තුළ අපි කරන්නේ ඔය මොඩකම තමයි. ගිහිල්ලා පොලිස් කාර්යයට ගහන්නේ. මොකද පොලිස් කාර්යය කියන්නේ? පොලිස් කාර්යය කියන්නේ පංච උපාදාන ස්කන්ධය. එයාට පහර දීලා එයාට එයත් එක සටන් කරලා ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ. එතනින් උත්තරයක් ගන්න බෑ. අපි හිම ගමු. එතනින් පිළිතුරක් ගන්න බෑ. දැන් මොනවා හරි දේශපාලනමය විසඳුමකට පොලිස් නිලධාරියෙක්ගෙන් පිළිතුරක් ගන්න පුළුවන්ද? මේක වහන්න මේක ආරෙන්න මේක මේ කරන්න මේ මේක දේ ලබා ගන්න කියලා පොලිස් කාර්යය කරන. ඔයා ඒක යන්නේ ඒක උසාවියට යන්නේ ඒක දේශපාලනයට කියන්නේ ඒ කියන්නේ අපිට තියෙන මේ මාර්ගය ක්ලියර් කරන්න දීලා තියෙන අපි ඒ දේ කරනවා ඕගොල්ලෝ මාර්ගයයි කියන්නේ එච්චරයි. එයා කියනවා. ඉතින් අන්නේ වගේ අපේ ආධ්‍යාත්මය තුළ එහෙමයි. පංච උපාදානස්කන්ධේ ක්‍රියාවලිය. එයාගෙන් මේ විසඳුම ගන්න ගියාට පංච උපාදානස්කන්ධේ එන පණිවිඩය තමයි අපෙන් ඔබට උත්තරයක් ගන්න බෑ. නැත්තම් තවත් ආකාරයකට ඔබට මන කියලා කියනවා මායя කියලා කියනවා. මායя නිවන් දක්වන්නේ නෑනේ. මායя නිවන් දක්වන්නේ නෑ. මන් දන්නේ සමහර තැන්වල තියනවලු මේ මායя කියන්නේ තනතුරක්. මේ මුගලන් හාමුදුරුවෝත් එක ආත්මයක මායя වෙලා ඉඳලා තියෙනවා කියලා. ඒ වෙන මොකෙක් හරි මායෙක් වෙන්නේ නෑ. නමුත් මේ ක්ලේශ මායя ගැන මම මේ කතා කරන්නේ. මේ ක්ලේශ මායයෙන් මේ උත්තරේ ලබා ගන්න බෑ. එහෙමනම් උත්තරයක් ලැබෙන්නේ නැති තැනකට ගිහිල්ලා කොච්චර අපි හඬා වැළපුණත් තරජණය කළත් එතනින් උත්තරයක් ලබා ගන්නට බෑ කියන එක අපි තේරුම් ගන්න. දැන් ගේට්ටුව ඉස්සරහට ගිහලා සිකියුරිටි කාර්යයට කියන අරන ගේට්ටුව මිනේගෙන මං අරින්නේ. එහෙම කතාවක් මුකුත් නැතුව අපි කෙලින්ම කෝල් එකක් දෙනවා. අපි තුම බන්දනාගාරේ ගිහින් බන්දනාගාරේ ගෙලින්න සභාපති ප්‍රධානියට කෝල් එකක් දෙනවා. මෙන්න අපි යනකොට ගේට්ටු යන්න දඩි පිටි ගාව දොරවල් යන්න ඔක්කොම මේ යන්නේ කොහෙටද? කිසි කෙනෙකුට යන්න බැරිද? නැකනේ අර අත ඉහෙලින්ම මේ වෙච්ච ගමන් අට ඔක්කොම යරන. නිකන් ඉන්න එලාට ගිහිල්ලා කියන්න ඕන. අර තේන ගෙනාට. හාලල කියලා කුඩුට දාගේ. ඒ වගේ අපිට මේ පේර සීමාවේ තියෙන ඒ විඥාණයට කතා කරලා හරියන්නේ එතෙන් කතා කරාට ඒක ඇරෙන්නේ අපි ඉහලින් ගන්න ඕන ඒක උපදේශය. කොතනින්ද ඒ උපදේශය ඉහල කියලා කියන්නේ කතා කරන්නේ. පොලිස් කාර්යයට තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. එතනින් මේ නිවන කියන උත්තරේ එක්ක සම්බන්ධ වෙන්න අපිට ඕන නිවන මට දකින්න ඕන කතා කරන්න ඕන කියලා මේ මේගොල්ලෝ ලබා දෙන්නේ උත්තරේ. ඒගොල්ලෝ පිළිබඳව අමතක කරලා එයා ඊට ඉහළින් උත්තරයක් ලබා දෙනවා. ලබා ගන්නවා. අර මේගොල්ලන්ගේ උත්තර වැරද්ද නැහැ කියලා. ඊපස්සේ මේගොල්ලෝ කෝමයි වෙනවා. ඊට ඉහළින් උත්තරේ කියලා කියන්නේ මොකදනේ? මේ අයත් එක්ක සම්බන්ධ නොවීමම තමයි ඊට ඉහළින් ගන්න උත්තරේ. බාධා කරන අය බාධා කරනවමයි කියලා තේරුම් අරගෙන ඒ බාධා කරන අය ඔස්සේ ගමන් නොකිරීමටම අදහස් කර ගැනීමම තමයි ඉහළින් ලබා ගන්නා උත්තරේ. අපි මොකක් හරි නඩුවක් දිනන්න ලෝයස්ව පස් දෙනෙක් කතා කරා කියමු. ලෝයස් අතරත් නිකුත් දේවල් වෙනවා ලංකාවේ නෙමෙයි සමහර රටවල. අපි හිතමු ප්‍රතිවිරුද්ධකාරය මේ ලෝයස්ලා පස් දෙනාටම අපිට වඩා ලොකු ගාණක් අත යටින් දුන්න කියලා අනිත් පැත්තේ ලංකාවේ ඉන්නේ නේ වෙන රටක සිද්ධ වෙනවා කියලා හිතමු. මොකද වෙන්නේ අපි නඩුව කතා කරන්නේ අපිව වරදින වැඩේ හරියන්නේ. ආන් මේ වගේ තමයි අපි මේ අපේ නිර්වාණ විසඳුම කතා කිරීම සඳහා මේ පංච උපාදානස්කන්ධයේම තියෙන රූප වේදනා සංඥා සංකාර පහ පොලිස්කාර වේදීට එහෙම නැත්නම් අපි ලෝයර්ස්ලා හැටියටත් භාවිතා කරොත් මායя මෙහි කප්පන් දීලා දෙන්නේ දිනවන්න එපා ඇදගෙන යන්න නැත්නම් පරාජය කරන්න වැඩි කෙරෙන්නේ. මේක අනේ මේ උදාහරණයක් විතරයි ලෝයස්ලා මෙහෙම දේවල් කරනවන්නේ. නව එහෙම දේවල් නොවනවත් නෙමේ සත්භාවයයි ඉන්නවා ඉගෙන ගන්නවා ඒක බොහෝ ගරු තනතුරක් අගේ කළ යුතු අය විස්රාම ගිහුව අය මෙතන ඇති නේද ලෝයස්ලා ඒගොල්ලන්ට ඒක දෙයක් නෙමෙයි. අපි රාජගුරු සිටුවරු හාමුදුරු ඒ දුවෘත්ති කියන්නේ ලබා ගන්න නම් ඒකත් එක්ක පුජ්‍යල ගැරීමක් නැහැ. දැන් මොකද කරන්නේ? මේ පස් දෙනා මගහරිනවා. මේ පස් දෙනාත් එක්ක මේ වැඩේ කරන්න බෑ. මම වෙන කෙනෙක් ගන්නවා. අන්න විශ්වයේ සාධාරණත්වය, විශ්වයේ නීතිය, විශ්වයේ නීති වේදියා, නීතිඥයා අපි ගන්නවා. මේ ලෝකයේ නීතිඥ පහනේ කවුද? රූප වේදනා සංඥා සංකාර එනේ ලෝකයේ නීතිඥවරු පස් දෙනා. අපි ඒගොල්ලන්ගෙන් තමයි නීති ඉගෙන ගන්න, නීති දාන්නේ, නීති පිළිපදින්නේ. නීති ඔක්කොම තියෙන්නේ පංච උපාදානස්කන්ධේ. එහෙමද නැද්ද? නීති සියල්ල තියෙන්නේ සියලු වෘත, සියලු දෘෂ්ටි, සියලු සංකල්ප පවතින්නේ පංච උපාදානස්කන්ධේ පදනම් කරගෙන. ඒ නිසා සියලු නීති තියෙන්නේ එතන. අපි විශ්වයේ නීතිය ලබා ගන්න. අන්න විශ්වයේ නීතියෙන් පුළුවන් තනතුනි මේ පුජ්‍යල නීතිය මොකක්ද? හරි අවිද්‍යාව සාගතව තියෙනවා. මම කියන මේ කුරුණ්‍යෙන් මොකක්ද කියන්නේ මන් දන්නේ නැහැ. කරත්තෙට මේ කරත්තරෝදේ ගැලවෙනවට තියෙන කඩයනේ. ආන කඩයනේ පෙන්නුව ගමන් කරත්තරෝදේ ගැලවෙනවා වගේ කියලා තමයි උදාහරණ දක්වලා තියෙන්නේ. මම කියන මමත්තේ කියන මේ කඩයනේ ගාලා තියෙනකම් කරත්තරෝදේ ටොක ටොක ඇද්දි බැද්දි යන. දැන් වාහනවල තියෙන කඩයනේ නේ නට් එකක්. කඩයනයක් වගේ තියෙනේවත් තියෙනවා. ඒක මෙහෙම ලොක් එකක් දාලා හයි කන්ට්‍රෝලරයක් තියෙනවා. ආන්නේ කඩයනේ වගේ තියෙන්නේ මේක. මේ කඩයනේ පන්නුව ගම ප්‍රෝදේ කරන් ඉවරයි. මමත්වය කියලා කියන්නේ අන්න ඒකට වෙනවා. ඔබේ මමත්වයේ තියෙනකම් තමයි මමත්වයේ ස්වરૂපය පන්නල දාපු ගම පුජ්‍යල නිදහස. මමත්වේ තියාගෙන නම් කවදාවත් මොන විදියට හැඩ ගැස්සුවත් මේකෙන් පළක් වෙන්නේ නැහැ කියන පණිවිඩය ලබා දුන්නේ. ඉතින් පොලිස් කාර්යෝ ඇල්ලුවා, නීතිඥයෝ අල්ලගත්තා, කඩයනේ අල්ලගත්තා. හැම දෙයකින්ම කතා කරන්න උත්සාහ කර එකම ධම්මනා. එහෙමනම් මමත්වයට බැසම ගැනීමයි කොහොමද මමත්වයට බැස ගන්න නැත්තේ? එයා රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට බැස නොගෙනිද ඒ මමත්වයට බැස නොගැනීමයි. එයා නොවැළේද නොගැටේද ඒ මමත්වයට නොබැස ගැනීමයි. මමත්වයෙන් නිදහස් වීමයි. එයා අතීතයට නොවැළේද, අනාගතයට නොවැළේද, වර්තමානයට නොවැළේද, පුජ්‍යලත්වයෙන් නොනැගිටීද ඒ මමත්වයට නොවැළේ. එය මෙසේ විය යුතුයි, එය මෙසේ නොවිය යුතුයි. එය වෙනත් වූ ආකාරයකට සිත විය යුතුයි, නොවිය යුතුයි. කියලා යම් දෘෂ්ටියකට සංකල්පයකට නොපැමිණේද එය මමත්වයෙන් නිදහස් වීමයි, මමත්වයට නොපැමිණීමයි. තව බනවද? ඇදෙන්නේ
හරි සරලයි.
ඒ ලොකු බණපද දව තමයි, පාලි සංස්කෘත දව තමයි කිව්වා. ඒ මොන මොන උදාහරණ ගත්තත් අති සරලයි ධර්මය. තහම සියුම් දෙයක්, බොහොම පොඩි දෙයක් තියෙන්නේ. පොඩි දේ වලට දෙරෙන්නේ නැති හින්දා අපි ඉතින් ලොකු වෙලා කියනවා. ඒගෙන්නේ තේරෙනවා, යථාබෝධය වෙන්නේ නැති එක තමයි මේ පින්තුන්ට සමහර ගුණක් ඇයිද සිද්ධ වෙන්නේ. ඒකට හේතුව එයාර කඩයනේ පන්නන්නේ. කරත්තේ කඩයනේ කරා මම දන්නේ දැකලාද කවුද ගාගාරේ තියෙන ගිහිල්ලා බලන්න කරත්තේ. කරත්ත දැකලා නැති වෙන්න බෑ, කරත්ත ඉස්කෝලේ ගිහුව අය වෙන්න ඕනේ ඒගොල්ලෝ. ඈ ඒක නෑ. ත්‍රිකලේ නේ ඉස්කෝල් ගියානේ නේද? විනන් දිරිකල් බර්බාගල් ඉස්කෝල් ගිහිල්ලා දෙනවා. ආ අන්න බලන්න අර අපේ ඔව් අසෝක මහත්තයා ගිහිල්ලා දෙනවා දිරිකල්. මම කියන්නේ මමත්වයේ කියන්නේ මෙතන ඉඳලා යාළුවෙක් නෙමෙයි, හතුරේ පාප මිත්‍රේ අවඩදායි කෙනෙක්, වනවිච්ච තුවාලයක්, බැහැර කළ යුතු යක්ෂයේ, දුරු කළ යුතු රෝගයක්, ප්‍රහාණය කළ යුතු පිළිකුල් සහගත දෙයක් වශයෙන්ු ඔහු වචන කියනවා. ඔහු වචන කියපු ගමන් මේක ඍණාත්මක පැත්තට දාගෙන ඔය නෝකෝ පිළිකුල් භාවනා අරම මේ ඔක්කොම ඔය හැඩගස්සන ඊට පස්සේ. නමුත් ඒ වගේ අදහස් කරලා දෙන්නේ මේ මමත්වයත් එක්ක කිසිම ලෙංගතුකම පවත්තන්න එපා කියන එක. ගැටෙන්න කියන එක ඕක පිළිකුල් කරන්න කියන එක නෙමෙයි. කිසිම ලෙංගතුකමක් තියාගන්න එපා ඒ වගේ පිළිකුලෙන් දකින්න කියන එක. ඊළඟට ඒක වැරදි සංඥාවකින් ගත්තොත් ආයි මමත්වයට එයා වැටෙනවා. නමුත් එහෙම නොවෙන්න ගන්න දැන් හාමුදුරන්ගේ අනුශාසන තියෙනවා. ඒ නිසා හාත්පස ගලපා ගන්න ඕන ධර්මය. එක කාරණයකින් නෙමෙයි ධර්මයේ ගන්න, හාත්පස ගලපා. එහෙම එහෙම ගත්තේ නැති වුණොත් අර කවුද මාරපණ ගියා වගේ. කොළුවට ගිහුවා කොළුවෝ හෙට මාරපණ ගිහිල්ලා එන්න ඕන කියලා. උදේ පාන්දර නැගිටලා බලනකොට හාමුදුරු කොළුව නැහැ. කොළුව මාරපණ ගිහිල්ලා. එන් ගිහිල්ලා ඇයි මොකද ගියේ කියලා. ඇයි ඉතින් නායක හාමුදුරු කිව්වේ යන්න ඕන කියලා මං ගියා. ඒ යකෝ මේ අටපිරිකරත් අරන් යන්න කිව්වේ මම. ආ මේ වගේ හාත්පස ගලපා ගත්තේ නැති වුණොත් පොළොව මාරපණ ගියා වගේ තමයි. එහෙම යන්න බැයි. නිසා ධර්මය පිළිපදිනකොට පිළිපදින්නේ නැමේක. පිළිපදිනකොට හාත්පස ගලපා පිළිපදින්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ගන්න මාරපණ පොළොව ගියා. දැන් මේ මුළු දේශනාව පැත්ත කර දාලා මොකක් හරි සායනංශ එක වචනයක් කියන. ඕක අල්ලගන්න. අල්ලගෙන ඉන්නකොට හාමුදුරුවෝ කියන්නේ ඕක ගණන් ගන්න එතන ඉන්නේ කියලා නේද? ඒක තමයි කියන්නේ. එතකොට මම මේ පැය දෙකමාරක් තුනක් කතා කරමු දෙයි මොකටද? ඇයි එහෙම එක දෙයකට ගොනු කරන්නේ? මට එහෙම එක දෙයකට ගොනු කරන්න පුළුවන් නම් ගොනු කරලා කියනවා. අතවසෙම ගොනු කරන දෙයක්වත් නැහැ, කියන්න දෙයක්වත් නැහැ, සද්ද නැතුව හිටියාම හරි. සද්ද නැතුව හිටියා දෙරෙන්නේ නේ. මෙච්චර කෑ ගහලා කියන්නේ නිහඬ බව ගැනනේ, නිහඬතාවය ගැන, නිහඬ බව ගැන, නිහඬත්වය ගැන, අතිශයින්ම ශූන්‍ය වූ නිහඬ බව ගැන මෙච්චර හඬ නගන්නේ. ශබ්දයක් නේ, ශබ්ද වමනාම නේ. ධර්මය නිහඬයි. නිහඬව සිටීමෙන් කිසිදු කෙනෙකුට මේ ධර්මය අවබෝධ නොවන නිසා නිහඬ බව ගැන ගිරිය කඩාගෙන දේශනා කරනවා. දැන් ධර්මයේ පරාසය හොඳින් ෆීල් වෙනවද දැනෙනවද? පේන්නේ දැනෙන්න ඕන. හොඳ තත්ත්වයක්ද ෆීල් වෙන්නේ නරක තත්ත්වයක්ද? රූපේ ලුණුත් රූපේ වේදනාව, සංඥාවෙල්ලුනොත් සංඥාවේ වේදනාව. එල්ලෙන එල්ලෙන එකෙන් එනවා, කරන්ට් එක වදිනවා. අල්ලගත්තොත් අල්ලගත්ත එකෙන් කරන්ට් එක වදිනවා. එයා ඒ පංච උපාදාන ස්කන්ධයෙම වැඩන්නේ නැහැ කියලා සම්‍යක් ඥාන දර්ශනය කියන ගුණේ ලෝකෝත්තර ඇසින්, සදහම් ඇසින්, විමුක්ති ඇසින් මේ ලෝකෙ දිහා බලනවා. එයා පාවිච්චි කරන්නේ ලෝකෙ බලන්නේ ඇස කරන ආසේ දිව ශරීරය මන කියන මේ සදායතන නොවේ. අලුතෙන් පහල කරගත්ත ඒ කුසලයෙන්, ඒ ගුණයෙන්, ඒ ඥානයෙන් සදායතන පාවිච්චි කරන්නේ නාතුන්ගේ භාවිච්චයන්නේ ඕන සදායතන වලට එබී බලන්න හැකියාව තියෙනවා. නමුත් සදායතන නෙමෙයි පාවිච්චි කරන්නේ. සදායතන කියලා කියන්නේ ගිනි ගොඩක්, අතු පැලක්, මඩ ගොහුරක්, දුගදහමන තැනක්, කුණුගන්ධක් ළඟ තියෙන ගෙයක් වාගේ. එතරම් මිනිස්සු ඉන්නවා. ඉතින් මේ සදායතන කියන්නේ අන්න ඒ වගේ ගඳ ගන්න තැනක්. ඉතින් මේ සදායතන වලින් තොර වූ තැන මාලිගාවක්, සොඳුරු නවාතැනක්, ලස්සන තැනක්, මනහර තැනක්, ප්‍රියකරු තැනක්. කොමද සබ්බාසව සූත්‍රය කියන්නේ? ඒතං සන්තං, ඒතං ප්‍රනීතං, යදිදං සබ්බ සංකාර සමතෝ. මේ සංස්කාරකයන්ගේ සමතය සම්මත සමනය වූවට පසුව ඒක හරි සාන්තයි. සංස්කාරකයාගේ සමනය වුණාට පස්සේ, නිදහස් වුණාට පස්සේ ඒක හරි සාන්තයි, ප්‍රනීතයි. එහෙනම් අපි ප්‍රණීතව, ශාන්තව, සතුටින් ඉන්න කෙනාට ඉරිසියා කරන්න ඕනද? දැන් සමහර අය කියන්නේ ඒ හාමුදුරු නම් මහාන වෙලා ඉන්නේ සැප විඳින්නලු. සැප විඳින්නේ නම් මහාන වෙන්නේ. මට දුක් විඳලා එපා වෙලා මහාන වෙන්නේ සැප විඳින්න. සැප විඳින අයට ඉරිසියායි වාතෝසන්න බලන්න. ඒගොල්ලන්ට සැප හම්බෙන්න එකක් නැහැ. දුකම හම්බේ, අපාය පැත්තේ තියෙන දුක. පින් කරන්න කියන්නේ සැප විඳින්න, ධර්ම අවබෝධය කරගන්න කියන්නේ සැප විඳින්න. ඒතං සන්තං, ඒතං ප්‍රණීතං. රජවරු මහණ වෙලා අහෝ සැපතක්, අහෝ සැපතක්, අහෝ සැපතක් කියලා උදාහරණ කියනවා. ඔබට ඇත්තෙම පුළුවන්ද ධර්ම මාර්ගයේ ආධුර ගැන හිතලා අහෝ සපතක් හිතන්න පුළුවන්ද? එහෙම නැත්නම් අවබෝධය තුල නැගී ඉඳලා අහෝ සපතක් කියලා හිතන්න පුළුවන්ද? විශේෂයෙන් කියන්න ඕන, තුවාලයක් නැත්නම් බෙහෙත් දාන දෙන උපදේශ පත්‍රිකා කියවන්න ඕන නැහැ. තමන් තුවාලයක් නැති තැන වාසය කරන්න. තුවාලයක් ඇද්ද නැද්දයි හොඳින් විමසා බලන්න. සමහර අයගේ අභ්‍යන්තරික රෝගාබාධ තියෙනවා. එයා හොඳින් විමසා නොබලන නිසා, අවබෝධය කරගන්න නැති නිසා ඒක ඇඟේ තියෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ සිතෙහි තමන්ට නොපෙනෙන යම් තැනක තියෙනවා. අඳුරු පැත්තක් සිතෙහි තියෙනවද? අනවබෝධිත වූ පැත්තක් තියෙනවද? විචිකිච්ඡා උපදින්නා වූ පැත්තක්, කුතුහලය සැකේ උපදින්නා වූ යම් අනවබෝධිත කාරණයක් පිළිබඳව පැත්තක් තියෙනවද බලන්න. එහෙම නැත්තම් අර පස්තේ නම ගැරිය, ඒ ශාන්ත වූ, ඒ ප්‍රණීත වූ නිවන දකිනින් මුක්ති විඳිනින් වාසය කරන්නේ. චක්කු විඥානය අවශ්‍ය නැහැ. නිවන් දකින්න චක්කු විඥානයෙන් බෑ. හොඳට මතක තියාගන්න. එතකොට බලන්න මේ විඥානය කියන මේ පහම සම්බන්ධ වෙලා අර එක පංච උපාදාන ස්කන්ධේදී එක තැනකින් විඥානය කියන තැනදී ඒ දෙයින් අවදි කරන අර විඥාන පහම සංකේතවත් කරන විඥානගත වෙන්නේ මෙයා. රූපයක් ගත්තේ නේ, වේදනාවක් ගත්තේ නේ, සංඥාවක් ගත්තේ නේ, ඔව් සංකාරයක් ගත්තේ නේ, විඥානයක් ගත්තේ නේ. ගත්තේ නැත්නම් එයා කවුද? අරහත්. අරසිඳලු කෙනා නැත්නම් හරය ඉතිරියක් ගත්තේ නැති කෙනා අශේෂ විරාග නිරෝධ. ඉතිරි නැ ඉතිරි නැතුව නිදහස් කරගන්න. ඉතුරු නැතුව නිදහස්ව දකින්නවා. දෘෂ්ටිය පිරිසුදුයි. දිට්ඨි විසුද්ධිය. සැක සංකා නැහැ. සැක සංකා පිළිබඳව පිරිසුදු බවක් ඇති වෙලා තියෙනවා. මාර්ගය පිළිබඳව එයාට පිරිසුදු බවක් ඇති වෙලා තියෙනවා. ඵලය පිළිබඳව එයාට පිරිසුදු බවක් ඇති වෙලා තියෙනවා. අවබෝධය පිළිබඳව එයාට පිරිසුදු බවක් ඇති වෙලා තියෙනවා. එයාගේ දර්ශනය සැනසිරිදායකයි. එයාගේ භුක්තිය සැනසිරිදායකයි. එයාගේ ජීවිතේ මනහරයි. වචන ඉක්මවා දේශනා කරපු ධර්මයක් ආයි වචනවලට නැගුරු කරලා කිසිවක් කිව යුතු නෑ නේද වෙනතුන්ට? නේද? වචන ඉක්මවා දේශනා කරපු ධර්මයක් තියෙන්නේ. ආයි වචනවලට එන විදිහ මුකුත් දේශනා කරන්න අවශ්‍ය කරන්නේ නෑ. එනා හැමදෙනාටම සම්මාන සම්මාන.